ಮಧ್ಯಮ ಪಾಠಿಪದ ಧರ್ಮದೇಶನ ಅಭಿಧರ್ಮದೇಶನ ನಿವನಟಮ ಅಂಕದೇಕ ಕಾಮಾವಚರ ಕುಸಲೆಯಹಿ ಯದೀಮ ಸಹ ರೂಪಾವಚರಯ ಹೆಂದಿನ್ವೀಮ. ಪೂಜ್ಯ ಬಂಬರಗಲ ಅಭಯವಂಶ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೇ ವಿಸಿನ್ ಸಿದುಕರಣಲಾದ ಧರ್ಮದೇಶನಾವಕಿ.
ಕಾಮಾವಚರ ಭೂಮಿ ಕಾಮಾವಚರ ಕುಸಲ್ ಸಿತ್ ಅಟಕ್ತೇನೋ ಮಹಾಕುಸಲ್ ಸಿತ್ ಅಟಕಿಲ್ಲ ಕಿಯನ್ನೇಕಟ ಒನ್ನೇ ಕೆ ತುನಟ ಬಿದಿಲ್ಲ ಎನ್ನೇ ಕೇನೆ ಮುಲಿ ಮೊನ್ನ ಕೊಟಸ್ ದೇಗಟ ಬಿದ್ದು ಸೋಮನಸ್ ಸಹಗತಾಯ ಉಪೇಕ್ಷಾ ಸಹಗತಾಯ ಅದಕ್ಕೆ ದೇಕಾಯಿ ಏಕ ತವ ಪಾರ ದಿಗಟ ಬೆದೆನವ ಸೋಮನಸ್ಸಿಗ ದಿಗಟ ಬೆದೆನೋ ಆ ಉಪೇಕ್ಷಾಗತ ದಿಗಟ ಬೆದೆನೋ ಕೋಮದೆ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತಾಯ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತಾಯ ಕೇಳ ಯಾಕೆ ನೂವನ ಇದಿಚ್ಚ ಕುಸಲ್ಸಿತುವಿ ನೂವನ ನೋಯ್ದಿತ್ಯೇವಾಯ್ ಇದಕ್ಕೆ ಸೋಮನಸ್ಸಾಗತ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಸಿತಾಯಿ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಸಿತಾಯಿ ಉಪೇಕ್ಷಾ ಸಾಗತ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಸಿತಾಯಿ ಉಪೇಕ್ಷಾ ಸಾಗತ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಸಿತಾಯಿ ಹೆಂಗಿದ್ರೆ ಹತರಾಯಿ ಒಯ್ ಟಿಕತ್ ಒಯ್ ಕುಸಲ್ ಸಿತಿ ಸಸಂಕಾರಿಕ ಗಿಲ ಏನೋ ಯಾಕೆಂದರೆ ಸಂಸ್ಕಾರ ಸಹಿತವರು ತಂಗ್ ಮೆಹಿಮಿಕಿಂಗ್ ಹಟಗಾರನ ಸಿತ್ ಕೇಳದು ಏನೋ ಯಾಕೆಂದರೆ ಮೆಹಮಿತು ಅಪಿ ಕರಪು ಕುಸಲ ಯಾಕೆ ನೇವತ ಸಿಹಿಕರಣೋ ಅಂತ ಕೊಯ್ಲಾಕಾರ ಅಪಿ ಸಿಹಿಕರಗಾನು ಆಯ್ ಮೇಮ ಕರಪು ಕುಸಲ ಯಾಕೆ ನೇವತ ಸಿಹಿಕಲ್ಲ ಏಕ ನವತ ಈ ವಿಧಿಯಲ್ಲಿ ಪುರುದು ಕರ್ನೋ ಅಂತ ವಾಡನೋ ಸಿಹಿಕಲ್ಲ ಇದಕ್ಕೆ ಸಂಸ್ಕಾರ ಸಹಿತವು ಹೇಮನತ್ತ ಅಪಿ ತಾವಕೇನು ಕೂಡ ಅನುಮೋದನ ಕರನೋ ಇದಕ್ಕೆ ಯಾಟತ್ತೇನೋ ಏ ಕುಸಲೇ ಯಾಗನ್ನು ಕೂಡ ತೇ ವಿಧಿಯರ ತಮಾಯಿತಿ ಏನು ಕೌರಾಳು ಮೆಹೇವಿ ಮೇಕಿಗೆ ಅನುಮೋದನ ಕೇಳಿ ತಾವ ಮೆಹೇವನೋ ಮೇವಾ ಉದ್ರಾಸರಿ ಒಂದಿನ್ನು ಕೇಳ ಅಪಿ ಏ ಬಗ್ಗೆ ಕೇಳ ಇದಕ್ಕೆ ಅನಿತ್ಯಕ್ಕೇನಾದಲು ಹಟಗನ್ನೋ ಈ ಬಗೆಗ ಏನು ತಾವಕೇನೆ ಕೂಡ ಕೀವಾಮ ಯಾಗೆ ಹಟಗಾನೆ ಸಸಂಕಾರಿಗೆ ಸಿತಕ್ಕ ಎನ್ನು ಪುಳುವ ಏ ವಗೆ ಏಕಾ ಕ್ಯಾನ್ ಹರಿಯಟಮ ಏಕಮೈ ಕೇಳ ಕಿಯನ್ನ ಬೆಹೆ ನಮಗೆ ತಮಂಗ್ ಹಿತ್ತಲ ಮೇಮ ಕರೋ ಕುಸಲ್ ಸಿತ ಕುಸಲೇ ಇತಕೊಟ್ಟೇನೋ ಕುಸಲ್ ಸಿತ ಕೇವ ಸಂಸ್ಕಾರ ಸಹಿತ ಉಪದಿನ ಸಸಂಕಾರಿಕ ಸಿತ ಕೇಳ ಕಿಯನೋ ಅರ್ಹತರ ಆಯಿ ದಿಗುಣ ಏನೋ ಇವರು ಸೋಮನಸ್ಸಾಗತ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಕಾಮಾವಚರ ಕುಸಲ್ ಸಿತ ಸೋಮನಸ್ಸಾಗತ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಸಸಂಕಾರಿಕ ಕಾಮಾವಚರ ಕುಸಲ್ ಸಿತ ಇಟಾಸೆ ಸೋಮನಸ್ಸಹಗತ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಕಾಮಾವಚರ ಕುಸಲ್ಸಿತ ಸೋಮನಸ್ಸಹಗತ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಸಸಂಕಾರಿ ಕುಸಲ್ಸಿತ ಉಪೇಕ್ಷಾಸಾಗತ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಕಾಮಾವಚರ ಕುಸಲ್ಸಿತ ಉಪೇಕ್ಷಾಸಾಗತ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಸಸಂಕಾರಿ ಕುಸಲ್ಸಿತ ಉಪೇಕ್ಷಾಸಾಗತ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಕಾಮಾವಚರ ಕುಸಲ್ಸಿತಾಯಿ ಉಪೇಕ್ಷಾಸಾಗತ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಸಸಂಕಾರಿ ಕಾಮಾವಚರ ಕುಸಲ್ಸಿತಾಯಿ ಒನ್ನೊಮ್ಮ ಟಕ್ತಿ ಎನ್ನಿ ಏನೋ ಸೋಮನಸ್ಸಾಗತ ಹತರಾಯ್ ಉಪೇಕ್ಷಾಸಾಗತ ಹತರಾಯ್ ಏನಾಗ ಜ್ಞಾನ ಸಂಪ್ರಯುಕ್ತ ಹತರಾಯ್ ಜ್ಞಾನ ವಿಪ್ರಯುಕ್ತ ಹತರಾಯ್ ಕುಸಲ್ ಸಿತ್ತ ಹತರಾಯ ಸಸಂಕಾರಿಕ ಸಂಸ್ಕಾರ ಸಹಿತ ಉಪದಿನೇವ ಸಸಂಕಾರಿಕಾಯ್ ಏ ಹತರಾಯ್ ಒನ್ನೋಮ ಕುಸಲ್ ಸಿತ್ ಅಟಕ್ತಿ ಏನೋ ಕುಸಲ್ ಸಿತ್ ಏನೋ ಕುಸಲೇ ಅಪಿ ವಡನ ಕೊಟ ಅಪಿ ಹೀನ ಮಧ್ಯಮ ಪ್ರಣೀತ ಕೇಳ ವಡನೋ ಏನು ಹೀನ ಲೆಸ ಹೀನ ಜ್ಞಾನೆ ಅಡ್ಡುಯಿ ಏನೀಗ ಪಹತ್ ಏನದೇ ನಿನ್ನೆ ಇದರ ಅಕುಸಲ್ಲೇ ಮನೆ ಮೇವನ್ನ ಮೇಮಗತ್ತು ಧಮ್ಮ ಸಂಗಣಿ ಪ್ರಕಾರ ಏಮತಿಗೇನೋ ಹೀನಾದಮ್ಮ ಮಧ್ಯಮಾದಮ್ಮ ಪಣಿತಾದಮ್ಮ ಕೇಳ ಹೀನಾದಮ್ಮ ಕ್ಯಾನೆ ಅಕುಸಲ್ ಮಧ್ಯಮಾದಮ್ಮ ಕ್ಯಾನೆ ಕಾಮಾಜ ರೂಪ ರೂಪಾವಜರ ದುನ್ಭೂಮಿಯ ಕುಸಲ್ ಇಟ ಪ್ರಣೀತ ಧರ್ಮ ಕ್ಯಾನೆ ಲೋಕೋತ್ತರ ಕುಸಲ್ ಇದಕ್ಕೆ ಏ ಬಿದಿ ಮೊತ್ತೆಂಟ ಗೆಲ್ಲಪೇ ನೆನೆ ಹ್ಯಾಕೆನ ಕುಸಲ್ ಸಿತಾಕ್ನೆ ನಂಗೆ ಹೀನವಿನ್ನೆ ಅರ್ಗ ಅಕುಸಲ್ ನೆಮೆ ಇನ್ನಂಗೆ ಹೀನ ಮಧ್ಯಮ ಪ್ರಣೀತಗಳು ಏಕ ಹರಿಯಾನೆ ನೆಹೆ ಈ ಬಗ್ಗೆ ರೂಪಾವಚರ ಕುಸಲ್ಸಿತ ಬೆದಲತಿ ಏನೋ ಏಕತ್ತೇ ವಿಧಿಯರ ಹಬೆ ಏಕತಿ ಏನು ಪರಿತ್ತಾಯಿ ಮಧ್ಯಮಯ ಅಥ ಮಧ್ಯಮಯ ಸಹ ಪ್ರಣೀತಾಗಿಲ್ಲ ಪರಿತ್ತಾಯಿಗೇನೆ ಕೆಟಿ ಸ್ವಲ್ಪ ಅಕ್ಕಿಯನೀಗ ಹಬೆ ಮಿತನ ಹೀನಾಯ್ಕೆ ಅನ್ನೇ ತಿತ್ತೆಂಟ ಈ ಬಗ್ಗೆ ತೀರು ಮುಗುತ್ತೇನೋ ಹೀನಕೇನು ವಚನೆ ಪಾಲಿ ವಚನೆ ಹೀನಾಯ್ಕೆ ಅನ್ನ ಲಾಮಕ ಈ ಬಗ್ಗೆ ಅದಾಸು ಗೊತ್ತೇನೋ ಇಲ್ಲಾಂಡ್ರೆ ಚೂಟಿ ಚುಟ್ಟಾಯ್ಕೇನ ಮಟ್ಟವಿ ಕೆಟಿ ಅಡುಯಿಕೇನ ಮಟ್ಟ ಮುಗುತ್ತೇನೋ ಹೀನಾಯ್ಕೆ ಅನ್ನೇ ಇದು ಕೂಡ ರೂಪಾವಚರ ಭೂಮಿಯೇ ಪಲವಿನ ಧ್ಯಾನೇಗತ್ತು ಹೀನ ಲೆಸ ಬಡಲ್ಲ ಪಲವಿನ ಧ್ಯಾನ ಹೀನ ಲೆಸ ಬೆಡುವತ್ ಕಲ್ಪ ತುನೇಕಕ್ಕ ಔಷಧಿ ಏನ ಬ್ರಹ್ಮ ಪಾರಸಜ್ಜ ದೇವಿಯನ್ನತ್ರ ಉಪದಿನೋ ಇಟ ಪಾಸೇಕ ಮಧ್ಯಮ ಲೆಸ ಬೆಡುವತ್ ಬ್ರಹ್ಮ ಪುರೋಹಿತ ದೇವಿಯನ್ನತ್ರ ಉಪದಿನೋ ಈಗ ಕಲ್ಪ ಭಾಗಕ್ಕ ಔಷಧಿ ಏನಿ ಇಟ ಅದೇಕ ಪ್ರಣೀತ ಲೆಸ ಬೆಡುವತ್ ಕಲ್ಪಯಕ್ಕ ಔಷಧಿ ಏನ ಮಹಾಬ್ರಹ್ಮ ದೇವಿಯನ್ನತ್ರ ಉಪದಿನೋ ಒನ್ನೊಮ್ಮೆಕೆ ಅನೇಕ ಬೆನ್ನೆ ಹೀನ ಲೆಸ ವೆಡುವ ಔಷಾಡುಯಿ ಮಧ್ಯಮಿಟ ವಡ ಬೇಡಿ ಪ್ರಣೀತ ವೆಡುವ ತೀರತ್ತರ ಬೇಡಿ ඒක දෙවෙනි ධානයත් එහෙමයි. හීන ලෙස වැඩුවොත් කල්ප දෙකක් අවශ්‍ය තියෙන පරිත්තාප දෙවියන් අතර උපදිනවා. ඊට පස්සේ ඒක මධ්‍යම ලෙස වැඩුවොත් කල්ප හතරක් අවශ්‍ය තියෙන අප්‍රමාණාභ දෙවියන් අතර උපදිනවා. ඒක ප්‍රණීත ලෙස වැඩුවොත් දෙවෙනි ධානය ආබස්සර දෙවියන් අතර උපදින කල්ප අටක් අවශ්‍ය තියෙනවා. ඔක හරියට මතක තියාගන්න ලේසි, දෙගුණ වෙනවා හැම වෙලාවෙම. ඊට තුන්වෙනි ධානයත් එහෙමයි. තුන්වෙනි ධානය පරිත්ත ලෙස වැඩුවොත් පරිත්ත සුභ දෙවියන් අතර උපදිනවා. මධ්‍යම ලෙස වැඩුවොත් අරකට කල්ප 16 අවශ්‍ය තියෙන, මේකේ කල්ප 32ක් අවශ්‍ය තියෙන අප්‍රමාණ සුභ දෙවියන් අතර උපදිනවා. ඊළඟට කල්ප 64ක් අවශ්‍ය තියෙන ප්‍රණීත ලෙස වැඩුවා සුභකින්න දෙවියන් අතර උපදිනවා. සුභකින්න දෙවියන් අතර උපදිනවා. ඔන්නෝ මතක තියාගන්න. ඉතින් එන රූපාවචර ඒවැ තියෙනවා පරිත්ත මධ්‍යම ප්‍රණීත කියලා. හැබැයි කාමාවචර එහෙම එකක් කියලා නැහැ. ඊළඟට රූපාවචර කුසලයට වඩන්නේ හීන මධ්‍යම ප්‍රණීත කියලා තමයි ධම්මසංගණය එතන බෙදලා තියෙන්නේ. එතකොට හීන රූපාවචර ගැන අඩු එක වෙන්න එපා. එතකොට ඒක පරිත්ත කියන එකට සමානයි කියලා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඒ වගේම කාමාවචර කුසලයටත් කියන්න පුළුවන්. එතකොට හීන ලෙස වැඩුවහම අපි පල්ලෙහා තැඟවල උපදිනවා. ඒ කියන්නේ මධ්‍යම ලෙස ඊට වඩා හොඳයි. ප්‍රණීත ලෙස වැඩුවොත් කාමාචර කුසලනේ නං ඔය උඩම දිව්‍ය ලෝකවලට යන්න පුළුවන්. කාමාචර දිව්‍ය ලෝකෙ කියන්නේ අපි කිව්වොත් නිම්මාන රතියට, තුසිතේට, නැත්තම් පරිනිමිත වසවර්තිය වගේ තැනකට යන්න එක හේතු වෙයි නේ. ඒ වගේ එතකොට මධ්‍යම ලෙස වැඩුවොත් ඊට පල්ලෙහා දිව්‍ය ලෝක, හීන ලෙස වැඩුවොත් මනුස්ස ලෝක වගේ මට්ටම් වීමට බොහොම අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්නව ත්‍රිපිටකයෙන් බෙදලා නැහැ. එතකොට හරියටම කියන්නත් බෑ. කොහොම හරි එතකොට කාමාවචර මහා කුසල් සිතුත් හීන මධ්‍යම ප්‍රණීත ලෙස අපි වඩනවා. අපි වඩන්නේ කුසලයක් වඩන්නේ කොහොමද? හොඳට හිතලා බැලුවොත් අපි කුසලයක් වඩන්නේ කැමැත්තෙන්. දියුණු කරන්න පුළුවන් කැමැත්තෙන් දා. එහෙම නැත්නම් අපි උත්සාහයෙන් දා. එහෙම නැත්නම් හිත අපිට ඒ පිළිබඳ හිතක් තියෙනවද? ඒ අදහසෙන්ද, සිතනෙහිද? ඒ වගේම තමයි අනික විමසනවා. හොඳට විමසනවා එක ගැන. මේක හරිද වැරදිද, කොච්චර හොඳට කරන්න පුළුවන්ද, කොහොමද මේක හරියට කරන්නේ කියලා අපි විමසනවා. අන්නේ වට කිව්ව ඉර්ධිපාද කියලා. ඒ කියන්නේ අපි කැමැත්තෙන් කරනකොට ඡන්ද ඉර්ධිපාදය කියලා. ඊට පස්සේ උත්සාහ කරනකොට විරිය ඉර්ධිපාදය කියලා. ඊළඟට හිත, ඒ කියන්නේ හොඳට හිතලා බලලා කරන්න යන හිතන්නේ සිත කිව්වා චිත්ත ඉර්ධිපාදය. ඊළඟට හොඳට විමසනකොට විමර්ශා ඉර්ධිපාදය. කොහොමද අපි එහෙනම් අන්න ඡන්දේ කැමැත්ත ඉස්සර කරගෙන වැඩක් කරන්නේ? අපි මොකක් හරි අපි කියමුකෝ මලක් පූජා කරනවා කියලා. ඒක කැමැත්තෙන් කරනවා. ඒකට කැමැත්තෙන් කරනවා හරියට කරන්නේ නැහැ. කැමැත්ත පොඩ්ඩයි තියෙන්නේ හීන ලෙස. ඊට පස්සේ කැමැත්ත ටිකක් ඊට වඩා හොඳට කරනවා. නැත්තම් ඒක හරියටම කරනවා ප්‍රණීතව. කියලා එහෙම කරොත් මැදෙමයි, හොඳටම කරොත් ප්‍රණීතයි. තේරුණාද? ඒ කියන්නේ ඔන්න කරනවා අපි ඡන්දේට. අපි කැමැත්ත තියෙනවා කුසලයක් කරන්න. ඡන්දේ ඉස්සර කරගෙන අපි දැන් කුසලයක් කරන්නේ. මොන හරියක් කරන්න අපිට කැමැත්තක් එනවා. මේ කරන්න ඕනේ කියලා බලා පූජා කරන්න. අපි චෛත්‍ය ළඟට යනවා කැමැත්ත. හැබැයි එච්චර ලොකු උනන්දු වෙන්නේ ඔය යන්නන් වාලේ කියලා මල තියලා එනවා. එතකොට ඒ කුසලයත් හීනයි. ටිකක් සකසල කරනවා. වතුර ටිකක් ඉහලා ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් ගෞරවයෙන් තියලා එනවා. ඒක මධ්‍යමයි. ඊටත් වඩා අපි හොඳට සීකල් එතන කරන්න කියපු විදිහක් තියෙනවා. මලක් පූජා කරනකොට චෛත්‍ය ළඟ ඒ විදිය හොඳට ඉගෙනගෙන ඒක දැනගෙන ඒකට කැමැත්තක් තියාගෙන කැමැත්තෙන් අපි ඒක ප්‍රණීත ලෙස කරනවා. එතකොට ඒක ප්‍රණීත ලෙස කැමැත්තෙන් කරලා අන්න එතකොට අපි ඡන්දය නිසා ප්‍රණීතව කුසලයේ කරලා එහෙනම් ඡන්දේ කැමැත්ත අඩු වුණොත් හීනයි, කැමැත්ත ඊට වඩා හොඳට තිබුණොත් මධ්‍යමයි, කැමැත්ත හොඳටම තියලා ඒක හොඳටම ඉස්සර කරගෙන ගියොත් ඒ ඡන්දය ඒකට ප්‍රණීතයි කියලා. ඒ වගේම වීරියත් එහෙමයි. අපි උත්සාහයක් කරන මොකක් හරි හොඳ දෙයක් කරන්න. ඒක ඉතින් පොඩි උත්සාහයක් දැම්ලා කරනවා. පොඩියට කරන්නේ. පොඩියට එකක් පොඩි උත්සාහයක් දැම්ලා ඒකට ස්වල්ප උත්සාහකින් පොඩි දෙයක් කරනවා. ඊට වඩා හොඳට උත්සාහ කළා ඒ වැඩි හරියට කරනවා තව ටිකක්. ඒක මධ්‍යමයි. ඒ උත්සාහය හොඳටම පීටලා ඒ වැඩේ කරනවා හොඳම උත්සාහයෙන්. එතකොට ඒක ප්‍රණීතයි. ඒ හිතත් එහෙමයි. යමක් කරන්න අපි හිතලා කරනවා. ඒ හිත යන්තම් තියාගන්නේ කියන්නේ හොඳ මට්ටමක නෙමෙයි. එතකොට හීන ලෙස හිත තිබිලා තියෙන චිත්තය. ඊට පස්සේ ඒක මධ්‍යම ලෙස ටිකක් හිත ඊට වඩා හොඳට කරනවා. ඊට පස්සේ හිත හොඳටම තියාගෙන ඒ කුසලයටම තියාගෙන ප්‍රණීතව කරනවා. ඒ වගේම තමයි විමසනවා. විමසලා කරනවා මේක කළ යුත්තේ මේක මෙහෙමයි වෙන්න ඕනේ. හොඳට විමසලා කරනවා. කොහොමද? පොඩි විමසීමක් වැඩි නුවණින් හිතන්නේ නැහැ. මේ පොඩ්ඩක් විමසලා කරනවා මේක මෙහෙම කරොත් නම් හොඳයි වගේ කියලා හීනව කරනවා. ඊට වඩා හොඳට විමසලා කරනවා මේක මේ නෙමෙයි හරියටම කර ටිකක් හොඳට කරන්න එපා මම මේක කියලා අපි වැඩි හරියට කරනවා. ඊට පස්සේ ඒ මැදෙමයි. එමු නැත්තම් කරන්න පුළුවන් හොඳම විදිය හොයලා හොඳට විමසලා බලලා කරනවා. ඒක ප්‍රණීතයි. ඔන්නෝම ඡන්දය අධිපති කරගෙන අපිට කරන්න පුළුවන් හීන මැදෙම ප්‍රණීත ලෙස. ඊළඟට වීරිය අධිපති කරගෙන තීන මැදෙම ප්‍රණීත ලෙස කරන්න පුළුවන්. ඊළඟ චිත්තය අධිපති කරගෙන චිත්තය ගැන හිතනේ. හිත අධිපති කියන්නේ නායකත්වය අරගෙන තයා මූලිකත්වය අරගෙන හිත මූලික කරගෙන හීන මැදෙම ප්‍රණීත ලෙස වඩන්න පුළුවන්. ඒ කුසලයේම ඕන්නම් විමර්ශාව විමසීම පෙරට කරගෙන හොඳට ඒකත් අධිපති කරගෙන විමර්ශාව අධිපති කරගෙන හීන මැදෙම ප්‍රණීත ලෙස වඩන්න පුළුවන්. ඔන්න ඔය දේ ඉගෙන ගන්න. ඒ කියන්නේ කුසලයක් කරනකොට අපි කරන්න වෙන්නේ ඔය හතරෙන් තමයි. හොඳට බලන්න වෙන ක්‍රමයක් තියෙනවද කියලා. යමක් කරන්න කැමැත්තක් තියෙන්න ඕනේ. ඈ නැත්නම් උත්සාහයක් නැත්නම් හිතක් තියෙන්න ඕනේ. නැත්නම් හොඳට විමසලා කරන්න ඕනේ. එහෙනම් මොන කුසලයක් කරත් ඕකෙන් කරන්න ඕනේ. ඈ ඉතින් 이르දිපාද සාමාන්‍යයෙන් සේකයි. සාමාන්‍යෙම මේක සේකයි. සේකයාගේ නහමක්. නමුත් දැන් පල්ලෙහා කුසලයක් කරනකොට උනන් ඒ දේ දැනගෙන කරන්න. එතකොට අපි වැඩක් කරනකොට හරියට කරන්න ඕනේ. දැන් තේරෙනවද? ඒ කියන්නේ අපි හීන ලෙස කරොත් හීන තැනක උපදී හීන විපාක. මධ්‍යම ලෙස කරොත් ඒ වගේ තැනක විපාක හම්බේ. ප්‍රණීතව කරොත් ප්‍රණීත තැනකට යයි. ඔන්න ඒ දේ තමයි මට කියලා දෙන්න ඕනුනේ. එහෙනම් කාමාචර කුසල්සිත 8ම මොනවද ටග් ගාලා කියතෝ? සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල්සිත, සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කාමාවචර කුසල්සිත, උපේක්ෂාසාගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල්සිත, උපේක්ෂාසාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල්සිත, සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත කාමාවචර කුසල්සිත, සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල්සිත, උපේක්ෂාසාගත ඥාන විප්‍රයුක්ත කාමාවචර කුසල්සිත, උපේක්ෂාසාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල්සිත. ඒක අර කෑලි තුනට බෙදා ගන්න එක නේ. එකක් සෝමනස්සාගත උපේක්ෂාසාගත වේදනාව. ඊට පස්සේ නුවණ යෙදුණු හොන යෙදුණු. ඊට පස්සේ කුසල්සිත සහ සංස්කාර සහිත උපදින එක. එම කරලා ඔන්නයේ කුසල්සිත 8ම අත අපි කුසලයක් කරනකොට එහෙනම් අපි දැනන් ඉන්න ඕනේ අපි කොයි මට්ටමකට කරන්න ඕනද කියලා. ඔන්න ඕකටයි ඕක ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ අපි මොකක් හරි කරන කුසලයක් උදාහරණයක් චෛත්‍යයට කියලා මලක් පූජා කරනවා. අපිට ඒක ඡන්දය කැමැත්ත ඉස්සර කරගෙන යන්න පුළුවන්. කැමැත්තෙන් වීරිය කරන්න පුළුවන්. කැමැත්තෙන් හොඳ හිතේ අරමුණේ තියා ගන්න පුළුවන්. කැමැත්තෙන් විමසන්නත් පුළුවන්. ඒ ඡන්දය මූලික කරගෙන වීරිය වඩන්නත් පුළුවන්. ඊළඟට චිත්තේ අරමුණේ තියා ගන්නත් පුළුවන්. කැමැත්ත ඉස්සර කරගෙන ඒ වගේම විමසන්නත් පුළුවන්. ඒ වගේම වීරිය ඉස්සර කරගෙන කැමැත්ත හදා ගන්නත් පුළුවන්. අනිත් දෙක කරන්නත් පුළුවන්. හිතත් එහෙමම තමයි. විමසාවත් විමසලා කැමැත්තක් හදා ගන්න පුළුවන්. මේක මහා වටින දෙයක් කියලා. විමසලා වීරිය කරන්න පුළුවන්. විමසලා ඒ හිත ඒ අරමුණේ තියා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ එකක් අධිපති කරගෙන යන්නේ අපි. මොකක් හරි ඉස්සර කරගෙන අනිත් ටික හදා ගන්නවා. ඉතින් කොහොම කරත් ඒ 이르දිපාද වඩනකොට ඒ කියන්නේ ඡන්දේ වීරිය චිත්ත විමර්ශාව හතරෙන් එකක් ඉස්සර කරගෙන අපි අනිත් ටික කරනවා. ඒක කරන්න පුළුවන් හීන මැදෙම ප්‍රණීත ලෙස. එතකොට අපි කරන්න ඕන දහම වැඩෙනකොට හීන එක නෙමෙයි. හීන එකෙන් පටන් ගත්තට අපි ටික ටික මධ්‍යම වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රණීත දෙයට යන්න ඕනේ. දැන් ඒක වාසිය කියන්නම් මම. දැන් ප්‍රණීත ලෙස කාමාවචර කුසලයක් කරන්න පුළුවන් වෙනවා කියන්නෙම ඔකට කුසලයේ තියෙනලා නීවරණ නැහැනේ. නීවරණ තියෙන්න බෑ. එතකොට ඥාන සම්ප්‍රයුක්තවල අවිද්‍යාවක් නැහැ. මේ මට්ටමේ අවිද්‍යාවක් නැහැ. එතකොට අපි දන්නේම නැතුව රාග ද්වේෂ මොහ එතන හටගන්නේ නැහැ. එතකොට ප්‍රණීත ලෙස කරනවා කියන්නේ කුසලිත හරියටම පුළුවන්. එයාට ඊළඟ පියවරට යන්න ලේසි. එතකොට මොකද්ද? රූපාවචර කුසල්සිත මුලින්ම ඒක කෙටි ලෙස තමයි, පරිත්ත ලෙස නැත්නම් හීන ලෙස තමයි කරන්න වෙන්නේ. ඒ පටන් ගන්න තැනනේ. හැබැයි ඒක චුට්ටක් තව ටිකක් වඩනකොට අපිට ඒක මධ්‍යම ලෙස ප්‍රණීත ලෙස කරන්න පුළුවන්. මුලින් අල්ල ගන්නකොට හිත තියාගන්න බැ, විසිරෙන ගතිය වැඩි. එතකොට අපි ඒක තවට පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒක හොඳට පුළුවන් වෙනකොට ඊට පස්සේ ටික ටික ඊට වඩා හොඳට කරනවා. තව ටිකක් හයි වෙනකොට තව ටිකක් හොඳට කරනවා. අවසානයේ කිදොත ඉන්ද්‍රිය වඩනවා. කියන්නේ ඉන්ද්‍රියත් ඒ විදිහට වැඩෙනවා. ඒ දේ කරනකොටම අපේ නුවණ වැඩෙනවා, වීරිය වැඩෙනවා, සිහිය වැඩෙනවා. නැත්නම් කොහොමද ඒ කුසල එකඟ හිතින් තියාගන්නේ? එක දෙයක් කරනකොට අනිත් ටිකක් දන්නේම නැතුව වැඩෙනවා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ අපි ඉර්ධිපාදවලින් බැලුවට ඒකම සතර සම්‍යප්ප්‍රදානත් වැඩෙනවායි. වීරිය කියන්නේ ඒකනේ. ඊළඟට ඉන්ද්‍රියත් වැඩෙනවා. ඒ කියන්නේ එහෙම හිතලා කරන්න නම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒක නිශ්චය කරගන්න එපා හරියට. හරි කියලා. එතකොට ශ්‍රද්ධාවත් වැඩිලා. ඊළඟට වීරිය කොහොමත් එතනම තියෙනවනේ. සතර සම්‍යක් ප්‍රදානේ වීරියනේ, විරේ දිපාද කියන්නේ එතනක් තියෙන එකම තමයි. ඊට පස්සේ සිහිය. සිහිය නැතුව කොහොමද ඒ හිතේ තියාගන්නේ? හොඳ හොඳට සිහියෙන් තියෙනවා. නැත්තම් ප්‍රමාදයටපත් වෙනවා. අප්‍රමාදය නැති වෙනවා. එහෙනම් අප්‍රමාදීව කරන්න ඕනේ නම් සිහිය හොඳට තියෙන්න ඕනේ. ඊට පස්සේ හිත එකඟකම. එකඟ හිතක් නැත්නම් අපිට ඒ කුසලයේ හරියට කරන්න බෑ. එතන ආයි අපි කරන්නේ එකඟ හිතකින් ඒ කුසලයේ කරන්න හිත බිඳින්න දෙන්නේ නෑ. හිත එක්තෙන් කරගෙන ඒ කරන්නේ කරන කුසලයටම. ඊට පස්සේ ප්‍රඥාව. එහෙම නුවණක් තියෙන්න ඕනේ අපිට ඒක කරන්න. නුවණ නැතුනොත් අපි මොනව විමසන්නද? විමසලා බලන්න අපි දැනන් ඉන්නේ බෑ. අපි ළඟ දැක්මක් තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඒකත් එක්ක අනික්වත් වැඩෙනවම තමයි. ඉන්ද්‍රිය බල බුද්ධංග ආරෂ්ඨාංග මාර්ගය කියන ඒවා හැබැයි ලෝකෝත්තර නෙමෙයි. ඒ මට්ටමෙන් නෙමෙයි, කාමාවචර මට්ටමේ. දැන් කුසලයේ එහෙම කරනකොට වැඩෙනවා. ඔන්න ඒ දේ දැනගෙන ඉන්න ඕනේ. ඒකට අපි කාමාවචර කුසලයක් කරනකොට ස්වාමීන් වහන්සේට ඉතින් ඒවා එච්චර ප්‍රබල ඕන නැහැ. නමුත් අපි ගමු ස්වාමීන් වහන්සේ ළඟට වඳිනවා. ස්වාමීන් වහන්සේ ළමක් වඳිනකොට ගිහියන්ට මේ පැවිද්දෝ වඳිනකොට ඔන්න අපිට හේට්ටක් ගාලා වඳින්නත් පුළුවන්. එහෙම නැයක සකසල කරන අවසර අරගෙන වඳින්න ඉස්සෙල්ලා ඒ ස්වාමීන් වහන්සේට කියලා අවසර අරගෙන මට වන්දනා කරන්න ඕන කියලා පත් කඩේ හරි දාලා සන්තදේ නිසිදෙන සන්තතිය දාලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ යටිපතුල් පිරිමැදලා ආදර ගෞරවය දක්වලා අපි වන්දනා කරනවා. ඒ ප්‍රණීත ලෙස කරනවා. හරියට කොහොමද ඒ උන්වහන්සේ ගැන හිතනවා අපි. අනේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මට වඩා වැඩිමල් ශාසනේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වැඩිමල් භික්ෂුවට වන්දනා කරන්න කියලා. මම හොයලා බලලා ඒක හරියට කරන වස්කාණ දැනගෙන ඒ විදිහට ඒ අවසර අරගෙන ඒ දේවල් හරියට කරනවා. ඒ ප්‍රණීත ලෙස කරනවා. එහෙම නැත්තම් අපි හීන ලෙස කරනවා. ඈතටලා අපි ඔක්කොම එකතු වෙලා මේ සන්නත වඳිනවා කියලා නැත්නම් ඔළුව පාත් කරලා නිකන් වඳිනවා. ගෞරව කරනවා. හිටගෙනම පොඩ්ඩක් වඳිනවා අවසරයි සායන්නාස කියලා. එහෙම නැත්තම් අපි අදෝ ලෝකයන් ගාත ටිකක් කියාගෙන වඳිනවා. බුදුරජාන් වහන්සේ කියපු විදිය නෙමෙයි. කියන්නේ බුදුරජාන් වහන්සේට වඩා දක්ෂ කෙනෙක් ඉන්න බැහැනේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන හැටි කියලා දීලා තියෙනවා. ඒ ඇර අපි වෙන ක්‍රමයකට වදිනවා. අඩුපාඩු සහිතව. එතකොට අර වැඳලා තෝත් මොන්දේලා වැඳලා යම් දුරකට ගෞරවය තියෙනවා. නමුත් ශාස්ත්‍රඥාසිර කීකරු නෑ. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැහැ. ඒ ශ්‍රද්ධාවේ අඩුවක් තියෙනවා. ඒ හින්දා මේ විදිහට වැඳලා වැඳහම ඉතින් ඒක ප්‍රණීත නැහැ. ඇයි? හොඳම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දී වෙන විදිහකට වඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව නැහැ කියන්නේ ඉන්ද්‍රිය නැහැ. ඒ ශ්‍රද්ධාව නැහැ කියන්නේ නුවණක් නැහැ, කියපු විදිහට කරලා නැහැ. සිහියකුත් නැහැ, ප්‍රමාද වෙලා. ඉතින් අපි ගොඩාක් කෑ ගහලා සද්ද කරලා වඳිනවා. ගාත පොඩ්ඩක් කියලා කෑ ගහලා නෙමෙයි, මොනවාරි කියලා වෙන්නේ නැති දේවල් බොහොම දේවල් කියනවා. සමහරකට අපි කරපු අපරාධ වලට සමා වෙන්න කියනවා. කරපු අපරාධයකුත් නැතුව බොරු කියනවා. එතකොට අපි අපරාධ කරලා නැහැ උන්වහන්සේට. අපි කියනවා මං කරපු අපරාධ වල සමා වෙන්න කියලා. සමහරට ජීවිතේ පළවෙනි වතාවට දකින්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි කියන්නම් ඔයාලේ ඔහේ කියනවා. ඉතින් උන්වහන්සේත් කියනවා හා සමා වෙන්නකෝ. එහෙනම් මගේ පින් ඔයා ගන්න, ඔයාගේ පින් මං ගන්න කියනවා. එහෙම පින් ගන්න පුළුවන් නෑ. ඒකනම් අර කැවුම් බෙදෙනා වගේ බෙදන්න බෑ පින්. අපි දන්නේ නැහැ උන්වහන්සේ කරලා තියෙන පින් මොනවද කියලා. කොරලා නැද්ද දන්නේ නැහැ. අපි කරලා තියෙනවද කියලා උන්වහන්සේ දන්නේ නැහැ. එහෙම අනුමෝදන් වුණ හැකිය. එහෙම කියලා නැහැ. එතකොට ඒවා නිකන් ලෝකේ හදාගත්ත දේවල්. ඔන්න අපි හීන ලෙස කරලා තියෙන්නේ. නැත්තම් මධ්‍යම ලෙස ප්‍රණීත නැහැ. ඉතින් ඒ කුසලෙම ප්‍රණීත ලෙස කරන්නත් පුළුවන්. මලක් පූජා කරනකොටත් එහෙමයි. අපි ඔන්න අපි ගිහිල්ලා චෛත්‍යයකට මලක් පූජා කරන්න යනවා. ගිහිල්ලා මල් ටික කඩාගෙන ගිහිල්ලා ওই කයි එක ගහ ගිහිල්ලා පට්ටියත් එක එකතු වෙලා මල් පූජා කරන්න ගිහිල්ලා ওই වටා පිටා බලබලා චෛත්‍ය ලස්සනත් බලබලා ඒ ආරණ්‍ය තව තියෙනවනේ පන්සලේ තව තව ලස්සනත් බලබලා අනේ මේවැ ලස්සන බලන්නකො චූඩාමාණික්ය ර ඈත ලස්සනයි නේද මේ බලන්නකො මේ චෛත්‍ය කොච්චර ලොකුයිද ඔන්න අපි දිගපල්ල බලලා වටේ තියෙන වාමන රූපත් දැකලා ආයෙවත් බලන්නකො මේ හැටි විතර ඔය අපි හිත හිත යනවා කතා කර කර යනවා. ගිහිල්ලා මල්ටිකුත් තියලා එනවා. තව මොනව හරි ලස්සන අරමුණක් දැක්කොත් ඒකට ඇලෙනවා. එහෙම නැත්නම් මොනව හරි ඕන නැති එකක් දැක්කොත් ඒකට ගැටෙනවා. අනිත් එකටත් මුලා වෙලා දැන්. ඔන්න අපි හීන ලෙස කුසලයේ කරලා තියෙන්නේ. ගෞරවයක් කරානේ. ඒක හැබැයි හීනයි. ඊට පස්සේ අපි එච්චරම පහත් මට්ටමට වැටෙන්නේ නැහැ. අපි ගිහිල්ලා පාඩුවේ ගිහිල්ලා ඒ මල් ටික තියලා මොනම් ගාතට හේකුත් කියලා එනවා. ඔන්න ටිකක් මධ්‍යම ලෙස කරා. හැබැයි අපි සද්ද බද්ද කරන්නේ නැතුව පොඩ්ඩක් ගෞරවයෙන් එතන යනකොටත් ගෞරවයෙන් ගිහිල්ලා මල් ටිකත් පූජා කරලා ගෞරවයෙන් ගාතට හේකුත් කියලා මොන හරි ටිකක් තවත් කියලා ඔන්නම් වැඳලා චෛත්‍යයටත් වැඳලා එනවා. ධාතුන් වහන්සේ ගැන සිහි කළා. ඒ වගේම ඒක ප්‍රණීත ලෙස කරන්නත් පුළුවන්. කොහොමද? දැන් ඔන්න අපි ඡන්දය අපේ කැමැත්ත ඉස්සර කරගෙන කරන්නේ. අපි හොඳට හිතලා බලනවා. මේ කුසලය මොකද්ද? කුසල මූලය මොකද්ද? අකුසලය මොකද්ද? අකුසල මූලය මොකද්ද කියලා. දැනගෙන හොඳට මේ මල් ටික කඩනකොටත් බොහොම සැහැල්ලුවෙන්. ශාන්තව නිවිලා මලක් කඩනකොටත් මේක මම ධාතු චෛත්‍යයකට පූජා කරන්න යන්නේ. එහෙම පූජක කරන්නේ ඇයි? එතන ඒ බුදුරජාණන් වහන්සේගේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තියෙන්නේ තැන්පත් කළා තියෙන තැනක්. උන්වහන්සේලා කෙලෙස් නැති කරන මාර්ගයේ ගිහිල්ලා දුක සම්පූර්ණ නැති කරගත්ත ඕ යම් දුරකට හරි නැති කරගත්ත ඇය. එහෙනම් මමත් මේ මාර්ගේ යන්න ඕනේ. මම උන්වහන්සේට ගෞරව කරලා මමත් මේ මාර්ගේ යන්න හිතනවා. මගේ හිත පහන් කරගන්නවා. හිත සංසිදව ගන්නව නිවනව. මොකටද? රාග ද්වේෂ මොහොෙන් නැති වෙන්න. අලෝභ ද්වේෂ අමෝහ තියෙන විදිහට. ඊට පස්සේ ඔය සිතුවිලි මල් කඩන්නේ. මල් කඩලා යනකොටත් එහෙමයි. නිවිලා සැනසෙලා ශාන්තව සැහැල්ලුව මෘදුව ඍජුව හිතේ වෙන අදහස් ගේන්නේ නැති වෙන සටකපට මායෙන්නේ නැති වෙන හොඳට එක් කරනවා. ඊට පස්සේ කර්මන්නේ ඔය වැඩේ කම්මැලි කමෙන් නෙමෙයි. හොඳ කැමැත්තකින් කරනවා. ඊළඟට අපි කැමැත්ත වැඩි වුණොත් ඔන්න හිත නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙන්න දෙන්නේ නැහැ. උද්දච්චයට යන්න දෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්න නැත සංසුන්න කරනවා. ඒ කැමැත්ත අඩු වුණොත් අපි කම්මැලි වෙනවා. අලස වෙනවා. නැත්තම් හිත හැකිලෙනවා. ඒ නැතුළත හිත හැකිලලා යනවා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. කියන්නේ කම්මැලි වෙන්නෙත් නැහැ, අලස වෙන්නෙත් නැහැ. ඊට වඩා කැමැත්ත පොඩ්ඩක් ඊට වඩා වැඩි තියෙන. ඔය දෙක අතර තියෙන මොකද? නොසන්සුන්කමයි කම්මැලිකමයි අතර හිත තියාගන්නවා. මැද තියාගන්න. ඒ දෙකට යන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තට හිත හැකිලෙන්න දෙන්නේ නැහැ. සීන මිද්දයට යන්න දෙන්නේ නැහැ. ආධ්‍යාත්මික හිත හැකිලෙන්න දෙන්නේ නැහැ. හොඳ ඡන්දයක් හදා ඒක ප්‍රබෝධයක් හදා ගන්නවා. ඒ කරන දේ පිළිබඳව. ඊට පස්සේ බාහිර හිත විසිරෙන්න දෙන්නෙත් නැහැ. කොහොමද බාහිර හිත විසිරෙන්නේ? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස එක්ක හැප්පෙන්නේ නැහැ. ඒව අරමුණු කරගන්නේ අපේ කුසල් සිතම තියාගෙන ඉන්නවා. එහෙනම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස එක්ක හිත දුවවන්නේ නැහැ. අපි කුසලයේ ගැනම සිහි කර කර ඉන්නවා. ඒකයි මම කියන්නේ චෛත්‍යයක් ළඟට ගිහලා චෛත්‍යයේ ලස්සන බලනකොටම නැත්තම් කොහෙන් හරි සද්ද ඇහෙන්න ගත්තාම අපි දන්නේම නැතුව වට යනවා. බාහිර හිත විසිරෙනවා. එතකොට ගන්ධ සුවඳට නැත්තම් රසණක් නැහැනේ. පහසක් නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නෝ නැහැ. ගේ හැප්පෙන්නත් පුළුවන්. ඒ පහසවල වලට තමයි අපි හිත යන්න පුළුවන්. ආමඳුරුවන් කෙසේවත් ගිහියයිගේ. ඉතින් එහෙනම් අපි ඒක කරන්න ඕනේ ඒ පරිසරයේ නිශ්චල තැනක, සද්දබද්ද නැති තැනක, නිවිච්ච තැනක, සැනසුන තැනක. එහෙනම් මහා පිරිස් එක්ක කරන්න බෑ. හැම වෙලාවෙම මොකද පිරිස් ගොඩාක් ඉන්නකොට සද්දයක් තියෙනම තමයි. නැත්නම් අර මහා පූජා තියෙන්නේ ලක්ෂ ගණන් එකතු කරලා ස්පීකර් දාගෙන මොන ශාන්ත බවක්ද, මොන නිවිච්ච බවක්ද, මොන සැනසීමක්ද. අයියෙන් සද්ද ඇහෙනවා, අපි ඒ සද්දෙට යනවා. හිත අපි හිතන්නේ සද්දේ අහගෙන ඉන්න එකත් කුසල් කියලා. නෑ, සද්දේ අහගෙන ඉන්න කුසල් නැහැ. සද්දෙන් නම් ධර්ම අවබෝධයක් ලැබුණා නේ, ඒක කුසල්. එහෙම නැතුව සද්දේ මාරයගේ. එතකොට අපි යන්න ඕනේ කොහොමද බාහිර හිත විසිරෙන්නේ නැති වෙන්න? කොහොමද ඒක විසිරෙන්නේ? කොහොමද? පංචකාම ගුණේ හින්දා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක. ඊගෙන කාමයේ පැත්තට යනවා. අපි ඒ ලස්සනට ලස්සනට ඇලෙනවා. රාගය. ඊළඟ කැත එකක් නැත්තම් අවශ්‍ය නැති එකක් වුණොත් අපි ගැටෙනවා. දේශය. නැත්තම් ඊටු ටිකට මුලා වෙනවා. කොහොමද රාග ද්වේෂ දිනකට කොහොම මුලාව තියෙනවා? අනික් වට නිකම්ම මුලාව හරි තියෙනවා. එහෙනම් අපි මේ පැත්තට යන්න නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? අපි හැම වෙලාවෙම මේ චෛත්‍යයට යන වෙලාවේ අපේ හිත තියෙන්න ඕනේ කුසලයට තියාගෙන. එහෙනම් කොහොමද නිවිලා සැනසෙලා ශාන්තව එම සැහැල්ලුව නිබරව කය හිත, හිත කය දෙකම නිබරව, ඒ වගේම හිත කය දෙකම බොහොම කර්මන්නේ වෙන්න ඕනේ, යෝග්‍ය වෙන්න ඕනේ වැඩේට. ඒ වැඩේට සුදුසුව කරන්න ඕනේ. ඊළඟට ප්‍රාගුණ්‍ය ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ප්‍රගුණව කරන්න ඕනේ. හොඳට විශ්වාසයෙන් කරන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාවෙන් කරන්න ඕනේ. ඊළඟට හොඳ වීරයක් ගන්න ඕනේ. ඒ වගේ හොඳ සිහියෙන් ප්‍රමාද වෙන්නේ නැති වෙන අප්‍රමාද වෙන්න ඕනේ. සිහිය බිඳෙන්නේ නැති වෙන්න ඕනේ. හිත එක්තැන් කරගෙන සමාධියෙන් කරන්න ඕනේ. ඒ කුසල් සිතටම. ඒ වගේම තමයි අපි හරියට කරනවනේ ඥාන සම්ප්‍රයුක්තිතක නම් අපි මොකද්ද දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය කියලා දැනගෙන මේ මල පූජා කරන්නේ තණ්හාව නැති කරලා නිවන් දකින්න. සියලු දුකට හේතුව තණ්හාවෙන්ද, තණ්හාවේ නිරෝධය දුකේ නිරෝධය කියලා දැකලා එහෙනම් තණ්හාව දුරු කරන්නයි ඒක කරන්න ඕනේ. එතකොට ඉන්ද්‍රියත් වැඩිලා. ඒ වගේ දැන් අපේ ඡන්දය මූලික කරගෙන අපි කරන කුසලය, මොකද ඒ කුසල් සිතේ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ටික දැනගෙන ඒ විදිහට කරනවා. එතකොට අපි යනකොටත් බොහෝම හිමින් වටපිට බල බලා යන්නේ නැහැ. අපි බිමට ඇස් තියාගෙන යම් දුරක් පේන්න තියෙනවා නැත්නම් වැටෙන්නුණත් පුළුවන්. එහෙම නැතුව බොහොම සිහියෙන් ඒ වැඩේට යනවා. ගිහිල්ලා මල් උණක් තියෙනකොට මල් ටික හැමම දාන්නේ මල් තියෙන තැන අස් කරන දේවල් තියෙන පරිවෙච්ච ටික තියෙන වස් කරලා දාලා පිරිසුදු එක තියෙනවා. අන්න එමය ප්‍රණීත ලෙස කරන්නේ. ඒක තියෙනකොටත් අපි බලන හොඳ විදිහක් මල තියන්න හේ දාන්න පුළුවන්. මල් ටික යටිපැත්තට තියලා මල නැට්ට උඩට එන්න එහෙම නැහැ. ඒක පිළිවෙලට තියෙනවා. තියලා තව කාගෙන හොඳට මල් ටික තියෙන එක එහාට මෙහාට තල්ලු කරන්න එහෙම නැහැ. ඒක වඩා හොඳ දේ තියෙනවා නම් ඒක හැමම තියලා වෙන දනක හරි තියෙනවා. එක තියලා එහෙනම් මේ මල් පූජ කරලා කාටද පූජ කරන්නේ? ඒ චෛත්‍ය දෙන ධාතුන් වහන්සේලා කාගේද? බුදුරජාණන් වහන්සේගේ හෝ භික්ෂුන් වහන්සේලාගේ දෙගොල්ලන්ගේ වුණත් තියෙන පුළුවන්. එහෙනම් ඒ උන්වහන්සේලාගේ ගුණ සිහි කරලා මොකද්ද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා දැනගෙන සංඝයා සුපටිපන්නයි කියලා දැනගෙන ඒ ගාථාවල තියෙන ගුණ අපි දන්නවනේ. ඒ ටික හොඳට සිහි කරලා උන්වහන්සේලා ගැන බොහෝම ගෞරවයෙන් ඒ මග තමනුත් යන්න ඕනා කියලා දැකලා මම මේ සරණ ගිය සංඝරත්නය නැත්නම් බුද්ධ රත්නය ඒ අය ගැන සිහි කරලා එයා ගිය මග මමත් එනවයි කියලා හිතන සපත කරනවා. කරලා බොහොම සැහැල්ලුවෙන් ශාන්තව නිවිලා ඒ වැඩේ කළා අපව වෙනවා. ඒ ඇවිල්ලා නිකන් ඉන්නෙත් නැහැ. අන්න ඊට පස්සේ අපි දැන් කුසලයේ කරා ඊට පස්සේ සසංකාරිකයි නැවත නැවත ඒ කුසලයේ මෙනෙහි කරනවා. කරන්නේ ඇයි? අපේ හිතට අකුසල් එන එක වළක්වන්න. ඔන්න ආයි ඡන්දය නැත්තම් වීරිය ආයි ඒ විදිහටම කරනවා. ඡන්දය අධිපති කරගෙන ආයි අපි කැමැත්තෙන් ඒක හොඳට සිහි කරගෙන ඉන්නවා බුදුන් ගැන සංඝයා ගැන නැත්තම් ඊට පස්සේ තමන් කරපු ඒ පුද පූජාව ගැන හොඳට සිහි කරනවා අතහැරපු දේ. ඒ කුසල් ඉතින් පුළුවන් තරම් කාලයක් ඉන්න ඕනේ. අන්න එහෙම කැමැත්ත ඉස්සර කරගෙන කරන්න පුළුවන් වීරියනුත් එහෙම තමයි. ඊළඟට චිත්තයත් එහෙම තමයි විමර්ශාවලනොත් එහෙමයි. ඔහොම කරන්න ඕන විදිහ ඉගෙන ගන්න තමයි ওই ටික තියෙන්නේ. නැත්තම් අපිව පාඩම් කරනවා. ඡන්දාධිපති හීන මධ්‍යම ප්‍රණීත විරියාධිපති කරගෙන හීන මධ්‍යම ප්‍රණීත චිත්තය අධිපති කරගෙන හීන මධ්‍යම ප්‍රණීත එහෙම නැත්තම් විමර්ශාවාදී කරගෙන හීන මධ්‍යම ප්‍රණීතේලෝ පාඩම් කරනවා අපි. එහෙම දෙයකට නෙමෙයි මේක ඉගෙන ගන්න ඕනේ. අපි ධර්මය ඉගෙන ගන්න පාඩම් කරන්න එහෙම නෙමෙයි. ඕකෙන් ඒ කුසලය හරියට කරන්න. එතකොට අපි තව කුසලයක් ගත්තොත් මොකක් හරි කුසලයක් හිතුවොත් අපි අතු ගන්නවා. නැත්නම් අපි වෙන අතු ගන්නව නම් කොහොමත් රූපාජර කුසලෙන් කරන්න ස්වාමීන් වහන්සේලා නම්. හැබැයි ගිහියය ගත්තොත් එහෙම අපි ඔය කී අතු ගන්නකොට ඔහෙන් මෙහෙන් අතු ගාලා යනවා ඉවර කරනවා. එතකොට යම් අතහැරීමක් තියෙනවා, කාලය පිළිබඳ අතහැරීමක් තියෙනවා, අනුන් වෙනුවෙන් හැමෝටම අතු ගන්නවා, හැමෝටම යහපතක්නේ. එතකොට අනින් කැවෙනුවෙන් අතු ගන්නවා. එහෙම නැත්තම් ඔක අකුසල් සිතනොත් අතු ගන්න පුළුවන්. අපි අකුසල් නෙමේ කුසල් ගැන කතා කරනවා. කුසල් සිතෙන් බලමු. එතකොට අපි අතු ගන්නකොට ওই උඩින් පල්ලෙන් අතු ගාලා දානවා. ඊළඟට කුසලයක් ගැන සිහි කරගෙන කරන්නේ හැබැයි උඩින් පල්ලෙන් කරනවා හීන ලෙස. කැමැත්තක් තියෙනවා කරන්න එක. හැබැයි පොඩ්ඩයි. ඊට පස්සේ ඡන්දේ මධ්‍යම ලෙස අපි අතු ගන්නකොට පිළිවෙලට කොනක ඉඳලා පිරිසුදු කරගෙන කරනවා. හැබැයි ඒක ලස්සනටම නෙමෙයි. අහුමුලුවෙන් පොඩ්ඩක් මිස් වෙනවා. බඩු පොඩ්ඩක් එහා මෙහා කරන්නේ, අහුමුළු බලන්නේ නැහැ. දැන් යට නැත්නම් මේසයට, කබඩයට ඒ වස්සේ තියෙනව බලන්නෙත් නැහැ. ඊළඟට පාපිසියම ගසන්නේ නැහැ සමහරවිට. ඒ වැඩි හිතන්නේ එහාට මෙහාට තල්ලු කරලා කරනවා. ලකුණු ටිකත් හරියටම දාන්න ඕන තැන දාන්නෙත් නැහැ. හැබැයි අරතරන් හීන නැහැ. හැබැයි ප්‍රණීතත් නැහැ. ගොඩාක්ම යහපත් නැහැ. ඊළඟට ප්‍රණීත ලෙස කොහොමද කරන්නේ? එහෙනම් අපි පටන් ගන්න වෙලා ඉඳලා කුසලය දන්නවා අපි. සෝමනස්සාගත උපේක්ෂාසාගත. එහෙනම් ගැටිලා හැම කරන්නේ නැහැ. හිතේ දොම්නසෙන් කරන්නේ නැහැ. කොමත් කොදොම්නසෙන් කරුද අකුසල්නේ. හීන මධ්‍යමලත් එහෙම තමයි. මම මේ කියලා දෙන්නේ ප්‍රණීත එක. හැබැයි හීන මධ්‍යමයකෙත් ඒවම තමයි තියෙන්න ඕන. හැබැයි චුට්ටක් චුට්ටයි තියෙන්නේ වේ. ඒක අයින් කරගන්න අපි ප්‍රණීතක ඉගෙන ගන්නේ මොකද්ද? හීන මධ්‍යම අතල්ලා ප්‍රණීතව කරන්න. එතකොට හීන එක ඊට වඩා පහත්නේ. ඉතින් පහත් එක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ප්‍රණීතක ඉගෙන ගත්තා එතෙන්ට තමයි අපි යන්න ඕනේ. එහෙනම් අපි ප්‍රණීතව කරන්නේ කොහොමද? අපි බලනවා මේක හේතුඵල හැටියට. දැන් මේ වෙලාවේ අතු ගන්නේ අපි ඇයි කුණු තියනවද? එතන අතු ගන්න හේතුවක් තියනවද? ඉස්සෙල්ලම බලනවා ඒක. ගේ හෝ ආරණ්‍ය හරි කොහේ හරි අතු ගන්න තැන කාගේ හරි ගියගෙන ගෙවල්නේ. අතු ගන්න නැත්නම් ළමයෙක් ඉස්කෝලේ ළමයෙක් නම් පන්ති කාමරේ වුණත් වෙන්න පුළුවන්. නැත්නම් තව වැඩ කරන තැනක කොහේ හරි වෙන්න පුළුවන්. කොහේ හරි බලන මේක අතු ගන්න අවශ්‍යද මේ වෙලාවේ? අපට අතු ගානේ කරදරයක් වෙන්න පුළුවන්. කට්ටියක් වැඩ කරනවා, එයට බාධා වෙන්න පුළුවන් මේ වෙලාව. එහෙම නැත්නම් අතු ගන්න තරම් දෙයක් නැහැ තිබිලා. එතකොට අපි අතු ගන්න මහන්සි වෙනවා කියන්නේ ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. යන අවශ්‍ය දෙයක්. ඒක යහපතක් නෑ. අනික් කර කරදරයක් නැත්නම් අවශ්‍ය නැති දෙයක්. කාලය නාස්ති කර ගැනීම. අතු ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කොයි තරම් දුරටද? අප බලනවා මකුළු දැලුත් කඩලා වටේ සුද්ධ කරලා අතු ගන්න මට්ටමකටද තියෙන්නේ? එහෙම නැත්නම් මේ ඉස්සරහා තියෙන කුණු ටිකක් විතරද තියෙන්නේ? ඒ වගේ පොඩි ටිකක්ද තියෙන්නේ අතු ගන්න? නැත්නම් අහු මුළු ඔක්කොම අවස්සලා ඒව අස්කල් අතු ගන්න තරම් අවශ්‍යතාවයක් තියෙනවද? එහෙම දෙයක් වෙලා තියෙනවද? එතන අතු ගන්න අවශ්‍යතාවයක් තියෙනවද කියලා බලනවා එහෙම. අන්න එහෙම බලලා ඊට පස්සේ එහෙම අතු ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙන විදිහට ඒ වෙලාවේ ඒ තැන තියෙන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ හරියටම විසඳෙන විදිහට ඒක කරනවා. කොහොමද? නිවීමකින්, සැනසීමකින්, ශාන්තව හොඳ කුසල් අරමුණේ ඉඳගෙන කුසල් අරමුණ අතාරින්න නැතුව ඒ අරමුණේම ඍද්ධුව මෙලෙක්ව හයියෙන් අතු ගන්න තද කරගෙන කලබල වෙලා නෙමෙයි හිත නොසන්සුන් වෙන්න දෙන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඡන්ද චිත්ත විරි විමංසා වලින් කරන්නේ ඒකයි. හිත නොසන්සුන් වෙන්න දෙන්නේ නැහැ. උද්දච්චයට යන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තට හිත හැකිදෙන කම්මැලි වෙන්න දෙන්නේත් නැහැ. ඒ වගේම තීන මිද්‍යන නිදිමත ගතියට යන්න දෙන්නේත් නැහැ. අලස වෙන්නේ නැහැ. නිදිමත ගතියට යන්න දෙන්නේත් නැහැ. අලස වෙන්න දෙන්නේ නැහැ. හිත හැකිලිලා අනිත් පැත්තට තීන මිද්‍යයට යන්න දෙන්නේ නැහැ. හිත කය බර ගතියට නිදිමත ගතියට යන්න දෙන්නේ නැහැ. ඒ වගේම බාහිර හිත විසිරෙන්න දෙන්නේත් නැහැ. කොහොමද? දැන් ඔය අතු ගාන තැන තියෙන රටේ නැති අරමුණු තියෙනවා. ඒව වෙන වෙනම හිතේ තින්නෙත් නැහැ. ඒව බලලා ඒව ගැන රූප ශබ්ද ගන්ධ රස පාස එක්ක දුවන්නේ නැහැ. ඒ කරන වැඩේට සිහියෙන් ඒ කරන දේ හොඳට කුසල් සිතෙන් කරනවා. කුණු ටික බලලා ඒ ටික හොඳට තියෙන තැන් වල බලලා හොඳට බලලා ඒ පිළිවෙලට ඒක අතු ගන්නවා. නැවත නැවත මම මේ කියන්නේ මේ විදිහට තමයි ඉන්න ඕනේ. හින්දා ශාන්තව නිවිලා සැනසෙලා සැහැල්ලුවෙන් බොහෝම හිතකය නිබර වෙලා එන අතු ගන්න කොස්ස ගත්තත් කොස්ස තදකට තද කරන්නේ නැහැ. ඒ අතු ගන්න අවශ්‍ය ප්‍රමාණයට විතරයි ඒක කරන්නේ. අයියෙන් අයියෙන් හැමතැනටම මෙහෙට මෙහෙට කුණු දදා කරන්නේත් ඒක පිළිවෙලකට කරනවා. කොනක ඉඳලා කාලය පිළිබඳ ලොකු වටිනාකමක් ගන්නෑ හදිස්සියක් නැත්තම්. ඒ කුසල් සිතෙම කරනවා. මේ කරන්නේ යහපත් දෙයක් හැමෝටම යහපතක්. මේ වැලි ගොඩක් තියෙනවා, රොඩු ගොඩ ගොඩක් තියෙනවා, මම මේක අයින් කරලා දාන්න ඕනේ මේ පරිසරේ. ගෙදර නම් ගත්තෝ ගෙදර අනික් කෑටත් හොඳයි. මකුළු දැල් කරනවා, උඩේ ඉඳලා පල්ලෙහාට ගන්නවා. මකුළුව මැරෙන්නේ නැති වෙන, තැලෙන්නේ නැති වෙන, බොහෝම හිමින් බොහෝම පරිස්සමෙන් ඒටි කරනවා. ඊළඟට කූඹි ඉන්නවා නම් කූඹි අතු ගෑවෙනකොට හොඳට බලනවා. තද රළු විදිහට කොස්සක් තියෙනවනේ ඒකෙන් කරන්නේ නැහැ. පොඩ්ඩක් සතුන් කැඩලා පොඩි වෙන්නේ නැති වෙන විදිහට හිමින් අයින් වෙන විදිහට ඒ වැඩේ කරනවා. ඊළඟට ඒ කරලා ඒ කුණු දාන්න ඕන දැන් හරියට බලලා ඒ සූස් තැන් වලට අයින් කරලා දාලා පාපිස් ඒව තීච්ච තැන් වලට ආපහු දාලා ඒව ගසලා ඒව දූවිල්ල ඇතුළට එන්නේ නැති වෙන ගිනිල්ල ගසනකොට ඌලඟ ඇතුළටන් තියෙන වෙන පැත්තේ ගිනිල්ල ගසනවා. ඒ වගේ ඒක ප්‍රණීතව කරනවා. ඒ කරලා දැන් ගිහි ගෙදරක ඉන්නගෙන නම් අනේ මම මෙහෙම දෙයක් කරා, මේක හොඳටම කරා, ඒ හිත තවටි කාලයක් පවත්වාගෙන ඉන්න පුළුවන් වෙන වැඩක් නැත්නම් ඒ කුසල් සිත සිහි කරන්න පුළුවන්. ඒ කරපු කුසලය අන්න ඒ විදිහට කරනවා. ඒ කියන්නේ අපි මේ ඡන්ද චිත්ත විරි විමංසා ඉගෙන ගන්න ඒක විමසලා හරියට බලලා හොඳට හරියට අවශ්‍ය තරමට උත්සාහ කළා ඊළඟ කොට කැමැත්තකින් ඒ වගේම තමයි ඒ හිතත් තියාගෙන ඒ චිත්තයත් ඒ කුසලයටම තියාගෙන ඔන්න විදියට කරන්න තමයි ඒ විදියට ඒ ඡන්දය වීරිය ඒව අධිපති කරගෙන කරන්නේ. දැන් චිත්ත විමංසයි හතර අධිපති කරගෙන කරන්නේ. ඉතින් ඔන්න විදිය දැනගන්න. දැනගෙන ඊට පස්සේ කුසල් කරනකොට ওই ටික ප්‍රායෝගිකව කරන්න ඕනේ. දැන් වාසලකට තාරණ්‍ය අතු ගන්නකොට නැත්නම් එළිය අතු ගන්නකොට නැත්නම් ආරන්නේ වෙන වැඩක් කරනකොට මේ වෙනදි මල් පූජා කරන තැන්වත් චෛත්‍යයක් නැහැ, මොකුත් නැහැනේ. ඒවයිද අවශ්‍ය නැහැ. අපි ඒව කරන්නේ මේනේ මහණුනේ. අපි මහණුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සම්පූර්ණ දුක නැති කරගන්න. එහෙනම් අපිට ඒවා ඒ දිව්‍ය ලෝක වලට යන එක හාමුදුරු කෙනෙකුට නම් හීන දෙයක්. දිව්‍ය ලෝකයට යනවා කියන තැනම හාමුදුරුව පහත් මට්ටමකට වැටිලා ස්වාමීන් වහන්සේට ඒක අදාළ දෙයක් නෙමෙයි. එහෙනම් අඩුම ගානේ රූපාවචර අරූපාවුත්තරී මනුස්ස ධම්ම ලෝකෝත්තර ওই තැන් වලට යන්න ඕනේ. දැන් කාමාවචර දිව්‍ය ලෝකයට ගිහිල්ලා වැඩක් නැහැ. එහෙනම් රූපාවචර කුසලයට තමයි යන්න ඕන මුලින්ම. රූපාවචර පුරණ ලෝකෝත්තර ඒකට කරන්න පුළුවන්. හැබැයි ඒක බැරි නම් කෙනෙකුට එකපාරට මහාන වෙච්ච ගමන් ඔක්කොම කරගන්න බැහැ. එතකොට එයා අන්න අර විදිහට කුසල් සිතෙන් කරනවා. ඒක කරන්න ඉගෙන ගන්න විද්ධිපාද වෙනම කියලා තියෙන්නේ. ඉතින් ඕක ඉගෙන ගන්න එකේ ලාභය තමයි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වෙනකොට විද්ධිපාද හරියටම වඩන්න ඕන. දැන් ඉර්ධියම හදනවා නම් ඒ දේවල් හදනවා විද්ධිපාද වඩන්න ඕනේ. එතකොට ඒ සඳහා මේක හරියට ඉගෙන ගන්න ඕනේ. නැත්තම් අපි හරියට දන්නේ නැති වුණොත් ඒ වැඩේ හරියටම වෙන්නේ නැහැ. එතකොට ආයි බාගෙට හීන ලෙස නැත්තම් මධ්‍යම ලෙස ප්‍රණීතව කරන්න ඉගෙන ගන්න, කරන වැඩේට අවධානය 100%ක් දෙන්න. රජාන් චාහාමුදුරුව ළඟට ඔන්න බටේර ජාතිකෙක් ආවා. ආවට පස්සේ මේ මහත්තයාට දැන් හම්බෙන්න යන්න ඕනේ, වෙලාවකුත් නැහැ වැඩි උන්නාසේ හම්බෙන්න බෑ වෙනකොට. මේ මහත්තයාට යන්න වෙලාවත් කිට්ටුයි. මේ මහත්තයා දැන් පැය දෙකක් විතර කාලයක් තිස්සේ ඉන්න උන්නාසේ හම්බෙන්න කියලා මහා පිරිසක් ඉන්න උන්නාසේ ළඟ වට කරගෙන බැලුවා. බැලුවා හරියන්නේ නැහැ. උන්නාස මෙච්චර දුර ආපු එකේ මම මේක අතුගාලවත් දානවා කියලා ඉදලක් කරගෙන අතු ගන්න ගත්තා. ටිකක් වෙලා යනකොට පිටට කවුරු හරි තිබ්බ අත හැරිලා බලනකොට අජාංචා ස්වාමීන් වහන්සේ තමයි ඒ අත තිබ්බේ. උන්නාසේ කිව්වා අතු ගානව නම් ඒකට 100%ක්ම දෙන්න කියලා. අවධානය මතක නැහැ කොමර අවධානය කියලා දෙන්න ඕනේ. නැත්තම් අතු ගානව නම් ඒ කරන වැඩේට 100%ක් ඒ කරන වැඩේම කරන්න කියලා. 100%ක් කියන වෙන වැඩවලට යන්න නැතුව, වෙන දේවල් හිතන්න නැතුව, වෙන දේවල් කියන්න නැතුව, වෙන දේවල් කරන්න නැතුව හිතන කියන කරන ඔක්කොම යතු ගෑමටම දෙන්න කිව්වා හරියට ගත්තොත්. ඒක හොඳ උපමාවක්. ඉතින් ඒ මහත්තයා ඒක හොඳට තේරුම් ගත්තා. මම හිතන්නේ පස්සේ කාලෙක ඒ මහත්තයා කියපු එක පොතක තිබුණා මොකක් හරි එකේ මාත් කියුවේ. ඉතින් ඒ වගේ. ඒ කියන්නේ අපි කරන වැඩේට මොකක්ද කරන්නේ? යහපත් දේවල් වලට විතරයි. අයහපත් දේවල්ටත් මිනිස්සු කරනවා 100%. නමුත් ඒකේ හානියක්නේ. යහපත් දේවල් කරනවා නම් ඒ වැඩේට 100%ක් අවධානය දෙන්න. එක ළඟ වැඩ ගොඩක් කරන්න එපා. අද ලෝකේ එහෙම තමයි කරන්නේ. ඒක අපරාධයක්. එහෙනම් මතකද අපි හැම වෙලාවෙම ඉන්න ඕනේ කාමාවචර කුසල් සිත්? මම දන්න මේ ටික තමයි කියන්න ඕන. මම ඒක අන්තිමට ආයේ නිකන් සරලව කියන්නම්. මෙන්න මේ ටික තමයි තියෙන්න ඕනේ. මොකද්ද? අපි කරන වැඩේ පස්සද්දීෙන් නැත්නම් නිවිලා ශාන්තව සැනසিলা, ඒ වගේම සැහැල්ලුව ලහුතා නේ, නිබරව කය හිත දෙකම නිබරයි, ඊළඟ හිත කය දෙකම මෘදුයි, ඒ වගේම කර්මන්නේ හොඳට ක්‍රියාකාරීව, ඒ කියන්නේ හොඳට වැඩට සුදුසුයි, වැඩි හරියට බලලා කරනවා හිතලා, හිතත් එහෙමයි කයත් එහෙමයි වැඩේටම යෙදিলা. එකට හොඳට ප්‍රගුණව, ඒ කියන්නේ හොඳට පුහුණුව තියෙනවා, ඒ කියන්නේ මේ වැඩේ හරියට කරන්න, හිතත් එහෙමයි කයත් එහෙමයි. ඒ වගේම සෘජුව, ඒ කියන්නේ වංක වෙන්නේ නැහැ, කපටිකම් කෛරාටිකම් බාග වැඩ හොර වැඩ කපටි වැඩ මුකුත් කරන්නේ නැහැ. ඒක සෘජුව කරනවා. ඒ කරන ක්‍රියාවම, ඒ කරන කුසලයම හිතත් එකඟව. ඊළඟට හොඳ ශ්‍රද්ධාවක, ඒ කියන්නේ කරන දේ හරියට නිශ්චය කරගන්නවා, ඒ කියන්නේ හොඳ දෙයක් කියලා නිශ්චය කරගෙන, ඒක තමයි ශ්‍රද්ධාව. හරියට ඉගෙන කලන මිතුරෙක් ඇසුරු කරලා ඒ දහම අහලා ඒ විදියට හිතලා ඒ මග යනවා. හිතන කියන කරන දේවල් එහෙමයි කරන්නේ. කියන්නේ ශ්‍රද්ධාවම තමයි කරන්නේ. එහෙමනම් තමන් හිතලා තමන්ගේ වැඩම දාගන්නේ නැහැ. තමන්ගේ අදහස් දාගන්න නැතුව අපි හල්යාන මිතුරෙක් හොයාගෙන උන්නාසයෙන් දහම අහලා ඒ විදියට හිතලා ඒ මග යනවා. මතක තියාගන්න. ඊට පස්සේ වීරය අකුසල් එන්න නොදී කුසලේ තියාගන්නවා. ඊට පස්සේ සිත ප්‍රමාද වෙන්නේ නැතුව ඒ හොඳට ඒ කරන වෙලේටම සිහියෙන් කරනවා. ඊට පස්සේ හිත එක්තැන් කරගෙන එකඟ හිතෙන් ඒ වැඩේ කරනවා. ඊළඟට නුවණින් විමසනවා. කොහොමද මේ දුක සමුදය නිරෝධේ මාර්ගය කියලා. ඒගොල්ල ඥාන සම්ප්‍රයුක්ත සිතක් එතකොට හටගන්නේ. ඒක සෝමනස්සාගත උපේක්ෂාසාගත වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ අසද්දාවෙන් කම්පාණ වෙන එක කොයිලා අසද්දාවට යන්නේ නැති වෙන්න ශ්‍රද්ධාව බලයක් කරගන්නවා. කම්මැලිකමට කුසීතකමට යන්නේ නැති වෙන්න වීරය බලයක් කරනවා. නැත්නම් අකුසලයට යන්න නොදී ඊට පස්සේ අසත්‍යද සිහි කල්පනාව නැති නොවෙන්න හොඳ සිහියෙන් ප්‍රමාද වෙන්නේ නැති වෙන්න සිහිය බලයක් කරනවා. සති බලයක්. ඊළඟට හිත විසිරෙන්නේ නැතුව නොසන්සුන් වෙන්නේ නැති වෙන්න හිත එක්තැන් කරගන්නවා. සමාධි බලයක් කරගන්නවා. ඊළඟට අවිද්‍යාවට නැත්නම් අකුසලයට මෝඩකමට යන්නේ නැති වෙන්න ප්‍රඥාව බලයක් කරගන්නවා. ඔන්න ඔය විදිහට අපි ඒ කුසලයේ අරෂ්ටාංග මාර්ගයත් එහෙමයි. හොඳ දැක්මකින්, හොඳ සිතුවිලි වලින්, හොඳ වචන, හොඳ ක්‍රියා, හොඳ දිවි ප්‍රයත්නකින්, හොඳ උත්සාහයකින්, හොඳ සිහියකින්. මම දැන් මුල් දේශනාවල විස්තර කරා, එහෙනම් මතකත් ඇති. ඊළඟට හිත එක්තැන් කරගෙන කරනවා. ඔන්න ඔය විදිහට අපි කුසලයේ කරන්න ඕනේ. කරන ඕන කුසලයක් ඔය විදිහට දකින්න ඕනේ. ඊට පස්සේ කැමැත්තකින් කරනවා, කැමැත්ත ඉස්සර කරගෙන කරනවා. එහෙම නැත්නම් වීරිය ඉස්සර කරගෙන කරනවා. එහෙම නැත්නම් හිත ඉස්සර කරගෙන කරනවා. එහෙම නැත්නම් විමසලා කරනවා. එකක් කරනකොට කැමැත්තෙන් වීරිය කරනවා, කැමැත්තෙන් හිත ඒ අරමුණේම තියාගන්නවා. ඊළඟ කැමැත්ත හේතු කරගෙන, කැමැත්ත යොදාගෙන ඒ ඡන්දය නැත්නම් කැමැත්ත හේතු හොඳට විමසනවා, විමසලා කරනවා. එකක් තුළින් අනිත් එකත් කරනවා. ඒක හීන මධ්‍යම නෙවෙයි, ප්‍රණීතවම කරනවා. අන්න ඒකටයි හීන මධ්‍යම ප්‍රණීත කියලා අපි ඉගෙන ගන්න. හීනව කළ වැඩන්නේ පහත් ඒවා, මධ්‍යම එකත් මදි. කරන දෙයක් හරියට කරනවා, අන්න ප්‍රණීතව කරන්න ඕනා කියලා අපි එකෙන් අවබෝධයක් අපි ගන්නවා. ඒකටයි තියෙන්නේ මේවා. මේ ඊට පස්සේ මේ කුසල් සිත නැත්නම් මේ කරන කුසලය, එතකොට ඒ කුසලය තුළ තියෙනවා හොඳට හිතුවොත් මහා කුසල් සිතට ආයි ඡන්දය අධිපති කරගෙන කරන්නත් පුළුවන්, වීරිය අධිපති කරගෙන කරන්නත් පුළුවන්, හිත අධිපති කරගෙන කරන්නත් පුළුවන්. චිත්තය අධිපති කරගෙන කියන්නේ ඒ වගේම විමර්ශා නැත්නම් විමසීම අධිපති කරගෙන කරන්නත් පුළුවන්. ඒකම හීන මධ්‍යම ප්‍රණීත ලෙස කරන්නත් පුළුවන්. හැබැයි ඔය කොයික කරත්, කොයි විදියට කරත් ඒ ඡන්දයත්, තියාගත්ත ඡන්දයත් ඒ හිත නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ කුසලයේදී ඡන්දයක් තිබුණා නම් ඒ ඉර්ධිපාදත් නැති වෙලා යනවා, වීරයත් නැති වෙලා යන එකල්ලේ උරුනම ඒ වීරය ඉවරයි. ඊට පස්සේ අපි කොහෙට හරි යන්න වීරයක් තිබුණා නැත්නම් අපි ගොම් මලක් පූජා කරන්න වීරයක් ඉදුවා නම් මල පූජා කරා මේ වීරය ඉවර වෙනවා. මොනාරි කැමැත්තක් තිබුණා මල පූජා කරාට පස්සේ ඡන්දයත් ඉවර වෙනවා. ඊට පස්සේ එනං ඒකත් අනිත්‍යයි. එනං සංකතයි අනිත්‍යයි නේ. අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය දුක් දෙයක් හරයක් නැහැ කියලා අපි දන්නවා. එනං ඒ මාර්ගයත් එමනම් ඒ විදිහම තමයි කියලා. ඒ වගේම තමයි ඒක ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ අනිත්‍ය දුක් දෙක. එන ඒකත් පහුරක් හැටියට එගොඩ වෙන්නයි පාවිච්චි කරන්න කියලා දකිනවා. ඒ තියෙන විමසීමත් අනිත්‍යයි. ඒ වැඩේ කරලි වුණාම ඒ හිතත් අනිත්‍යයි. එන හිත අනිත්‍ය නම් හිතත් එක්ක සම්ප්‍රයුක්තයි වේදනා සංඥා සංකාර, ඒවත් අනිත්‍යයි. ඔය කුසලයේ අපි දහම යෙදෙන කෙනෙක් නම් ආහෙනම් මේ කරපු කුසලයත් එක්ක හම්බෙච්ච ඔක්කොම දේවල් අනිත්‍යයි. එම අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය දුක් දෙයක් හරයන් නැහැ. එන එකක්වත් මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා නුවණින් දකිනවා. අන්න එහෙමයි ඒ කුසලයේ කරලා ඉවර කරන්නේ. රාමාචර කුසලයක් කරත් එහෙමම තමයි, ගිහි කෙනෙක් කරත් එහෙමම තමයි. ඒක ඊට පස්සේ චතුරාර්ය සත්‍යයටම ගැලපිලා, එහෙනම් ඒකේ තියෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් තියෙනවා නම් ඒ රූපයක් තියෙනවා නම් ඒක ආහාරපත්යෙන් හටගෙන ආහාර නැති වුණොත් නැති වුණා, වේදනා සංඥා සංඛාර ස්පර්ශපත්යෙන් හටගෙන නැති වුණා, විඥානයක් තිබුණා නම් නාම රූපපත්යෙන් හටගෙන නැති වුණා කියලා අපි දකිනවා. එහෙම නැත්නම් උදේවයි ඥානයෙන් යුතුව ඒක කරනවා. කාමාචර කුසල්සිත කරලා ඒකේ අනිත්‍යයක් දකිනවා. එහෙම දැක්කයි කියලා මතක තියාගන්න අනුසය ගෙවිලා නැතිඳ මේ රැස් වෙන ගතියට මුකුත් වෙන්නේ නැහැ. කුසලේ රැස් වෙයි. ඒක මතු සුගතිය උපදින්න හේතු වෙයි. කවදර නිවන් දකින්න ප්‍රත්‍ය වෙයි ඒකත්. හැබැයි ඒක ඊටත් එහාට අපි යනවා. ලෝකෝත්තර කුසලයට ඒක තුලම කරනවා. ධම්මසංගණි ප්‍රකරණේ බෙදලා තියෙනකොට කාමාවචර කුසල්සිත වෙනව තියෙනවා, රූපාවචර අරූපය ලෝකෝත්තර කියලා තියෙනවා. ඒ බෙදන්න ක්‍රමේ. හැබැයි අපි කරගෙන යනකොට එහෙම එකක් නැහැ. ඒ කාමාචර කුසලයත් කරලා ඒකෙත් අනිත්‍ය බලනවා අපි. නැත්නම් ඒකෙත් උදය බලන්න ඕනේ. එහෙමයි ගිහියෝ පැවිදි හැමෝම කළ යුත්තේ ඒකයි. මොකද අපිට හම් වෙන හැම අවස්ථාවකම උදය බලන්න යොදාගත්තා. මොකද අපි කුසලයක් කරාම හිත සංසුන්, සැනසিলা, නිවිලා, කලබලයක් නැහැ, හිත එකඟයි. එහෙනම් අපිට හොඳට සිහියෙන් අපි ඉන්නේ නේ. හොඳ සිහියක අපි ඉන්නේ වෙලාවේ. එහෙනම් හොඳම වෙලාව අපිට උදේවැය බලන්න. එහෙනම් මේ දුකයි සමුදය නිරෝධය මාර්ගය කියලා බලලා එහෙනම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධයට යනවා, නැත්නම් සෝවාන් මාර්ගය යනවා. ඊට එහාට ගියත් එහෙමම තමයි. ඉතින් දක්ෂ වෙන්න හැම වෙලාවෙම එක තැන නවතින්න එපා, ඒකම අතහරින්න දක්ෂ වෙන්න. එන ඒ වෙලාවේදී තීර්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ජංග, ආරෂ්ඨාංග මාර්ග, සම්මය ප්‍රධානය ඔක්කොමත් හටගෙන නැති වුණා. ඒ වගේම හිතේ තියෙන වේදනා සංඥා සංකාර සහ හිතත් එක්ක යෙදෙන සම්ප්‍රයුක්ත වේදෙන වේදනා සංඥා සංකාර සහ හිත විඥානේ කියන්නේ ඒ ටිකත් නැති වුණා. ඒ හිතත් එක්ක යම් රූපයක් සම්බන්ධ වුණා නම් ඒකත් නැති වෙලා ගියා. නැති වෙනවා හේතු ප්‍රත්‍යයෙන් හරි හේතු නැති නැති වෙනවා කියලා. ඔන්නෝම අපි ආයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා දැකලා, අනිත්‍ය නිසා දුකයි කියලා දැකලා, අනිත්‍ය දුක් දෙයක් වැඩක් නැහැ කියලා තීරුම් අරගෙන, මොකද කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධයේ දුක නිසා අපි එන මේ කුසලයේ තියෙන ඒ ටිකත් උපාදානස්කන්ධ හැටියට දකිනවා. මොකද ඒකේ උපාදානය නැහැ. අපි ඒකට වුණාට කැමති වුණොත් ඒක ආයි කැමති වෙලා ඒක අල්ලගත්තොත් යොදාගත්තු ඉන්ධනයකට භවයක් හැදෙනවමයි. එහෙනම් අපි මේ විදිහට බලනකොට ඊට වඩායි කුසලයේ ප්‍රබල වෙනවා, නැත්නම් ඒක කෙලස් ගීමකට ලක් වෙනවා. එහෙම එහෙම යනකොට කවදා හරි ඒ වෙන කෙලස් ටික ගෙවිලයයි, සංයෝජන ගෙවිලයයි, එහෙම නැත්නම් අනුසය ගෙවිලා ප්‍රශ්නේ ඉවර වෙයි. එහෙනම් අපි කරනකොට හොඳට හිතලා බලලා කරන්න ඕන. ඔන්න ඔය දෙයට දක්ෂ වෙන්න. කියන්නේ කරන කුසලය තුළ හැම වෙලාවම අනිත්‍ය බලන දක්ෂ වෙන්න. කොයි කත්තා අකුසලේ වුණත් අනිත්‍ය බලන්නේ, අකුසල් කරන්න එපා. මේ යම් මොන හරි අකුසලයක් වෙනවනේ ඒකෙත් අනිත්‍ය බලන්න දක්ෂ වෙන්න ඕනෑ. ශිල්පදයක් කරනොත් ඒක අතහරින්න ඕන. හැබැයි ස්වාමීන් වහන්සේලා නම් වැඩිහිටි සාන්නාසම ළඟට ගිහිල්ලා කුටියෙන් ඉඳගෙන යවද්දැසලා පිරිසුදු වෙන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ ගණනේ ඒක රකින්න ඕන. ඊට පස්සේ ඒක අනිත්‍ය බලලා ඒක අතහැරලා දාන්න ඕනේ. ඒක නැවත නැවත සිහි කරන්නත් හොඳ නැහැ. ඒ වැරද්දයි නොකරන්න හික්මෙන්නත් ඕන. ගියයටත් එහෙමම තමයි. තමන්ගේ ගමගේ අම්මට තාත්තට කාට හරි වැරද්දක් වුණා නම් තමන්ගේ නැත්නම් දරුවෙකුට, ස්වාමියාට, නැත්නම් බිරිඳට, තමන්ගේ ළඟ වැඩ කරන කෙනෙකුට, තමන්ගේ යටතේ වැඩ කරන, නැත්නම් තමන්ගේ බොස්ට, ඒ කාට හරි අඩුපාඩුවක් වුණා නම් ඒක කියලා සමාව ඉල්ලලා, ආයි මගේ අතේ වැරද්දක් වුණා, ඒකට සමාව වෙන්න කියලා, ඒ වැරද්දයි කරන්නේ මම කියලා කියනවා නම් ඒක බොහොම යහපත් දෙයක්. මොකද කෙලෙස් නැති කරනකොට ගිහි පැවිදි කියලා එකක් නැහැ. ඔක්කොටම තියෙන සංයෝජන එක වගේ, අනුසේක වගේ, රාගදේශමෝ එක වගේ, වෙන අලුතෙන් ගිහි රාගදේශමෝ, පැවිදි රාගදේශමෝ කියලා නැහැ. දහම් මාර්ගය යනකොටත් සතර සතිපට්ඨාන එකයි, සතර සම්මය ප්‍රධානත් ඒකමයි, ඉර්ධිපාදත් ඒ ටිකමයි, ඉන්ද්‍රියත් ඒ ටිකමයි, බලත් ඒ ටිකමයි, බොජ්ජංගත් ඒ ටිකමයි, ආරෂ්ඨාංග මාර්ගයත් ඒ ටිකමයි, නිවන් මාර්ගත් එක සමානයි. කවදරි රහත් වෙනවා නම් මේ මාර්ගෙම තමයි යන්න වෙන්නේ. ගිහියෝ පැවිදි කියලා නැහැ. සෝවන්න කොටත් එහෙමයි. අර හික්මීම වෙනස්කමක් තියෙනවා. පහසු වෙන්න, يعني ගිහියට පන්සල් තියෙනකොට සාමණේර සාමණේරින්ට 10ක් තියෙනවා. උපසම්පදා භික්ෂූන්ට 227ක් සහ භික්ෂුණීන්ට මන්දන 310ක් තියෙනවා. ඒ අයට වැඩි හික්මීමක් තියෙන්නේ. ගිහියෝ යන්න කන්න කෑම ටික හම්බ කරලා ගන්න ඕනේ, ඇඳුම් ටික හම්බ කරලා ගන්න ඕනේ, ඉන්න තැන් හම්බ කරලා ගන්න ඕනේ, ජීවිතේ නඩත්තු කරන අනිත් දේවලුත්. ස්වාමීන් වහන්සේලා ඉතින් අනුන් දුන්න දෙයක් කාලා, අනුන් දුන්න තැනක ඉඳලා, අනුන් දුන්න ඇඳුමක් ඇඳගෙන, අනුන් දුන්න බෙහෙත් පිළිකර ටිකක් ඒවා පාවිච්චි කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ වාහන කැපත් නැහැ. ඒ වගේ ඒවා නඩත්තු කරන්න ඕනේ නැහැ. ඉතින් නඩත්තු කරන්න තියෙන මේ කය පවත්ව ගන්න දේවල්, ලෙඩක් දුකක් හරි මොකක් හරි අවසර වාහනයක් ඉතින් තාවකාලිකව ඒ ගිහිය දෙනවා. එතකොට නැත්තම් පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරනවා. ඒ හින්දා හාමුදුරුවන්ට ගොඩාක් දේවල් ප්‍රශ්න අඩුයි. සල්ලි තියාගන්නත් බැහැ, මිල මුදලුත් නැහැ කියන්නේ ප්‍රශ්න ගොඩාක් අඩුයි. ඊළඟ ඥාති හිත මිත්‍රාදීන් මිල මුදල් වස්තු දේපල සම්පූර්ණයෙන් අතහැරලා ඉන්නකොට උන්වහන්සේලාට ශිල්පද 227ක් රකින්න එක පහසුයි. ගිහි කෙනෙකුට පහක් රකින්න අමාරු වුණාට ඒ මිල මුදල් එක්ක තමයි ගොඩාක් වස්තු දේපල එක්ක තමයි ශිල්පද ගොඩාක් කැඩෙන්නේ කාමයත් එක්ක. ඒ ටික අතහැරනා ශිල්පද කඩන්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි.
ස්වාමීන් වහන්සේ කුසල් හිත බිඳෙන්නේ නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද නිතර නිතර?
ඔව්, එකක් හිත බිඳෙන්නේ නැති වෙන තියාගන්න ඕන. අනික තමයි හිත අකුසලයට නොයන්නත් ඕනේ. මෙහෙම හිතනොත් අපි කාමාවචර කුසලයක් කරන්නේ. නේද? ඒක දැන් අපිට හිතේ සැහැල්ලුවක් තියෙනවා. නැත්තම් නිවීමක් තියෙනවා. හීනෙකේ අඩුයි නිවීම, ශාන්තිය, සැනසීම. සැහැල්ලුව අඩුයි, මෘදුභාවය අඩුයි, ඍජුභාවය අඩුයි, කර්මන්නභාවය අඩුයි. ඊට වඩා තියෙන මධ්‍යමිකේ හේතික. ප්‍රණීතයේ ඊටත් වඩා සැහැල්ලුව, ශාන්තිය, නිදහස, නිවීම, සැනසීම හොඳටම තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ ඒ හිත ඒ කුසලයේම තියාගන්න, හොඳටම ඒක තියාගන්න එක. එතකොට බින්දෙන් නැති වෙන්නේ ඒකයි. يعني දැන් මෙහෙම හිතන්නකෝ, අපිට මොන හරි බඩුවක් හම් වෙනවා, කෝපයක් ගමුකෝ, කබල් කෝපයක් හම් වෙනවා. ඕක පරිස්සම් කරන්නේ නැහැනේ. ඇයි? වැඩක් නැහැ කියලා අර ඒවලට ප්‍රොජෙක්ට් එකක් ගත්තට ඒක තියාගන්න අපි උනන්දුවක් නැහැ. ඕක අපි නොසලකලිව භාවිතා පාවිච්චි කරන්නේ. ඊට වඩා පොඩ්ඩක් හොඳ කෝපයක් හම්බුනොත් අපි ඊට වඩා පරිස්සම් කරනවා. මෙහෙම හිතන්නකෝ, හොඳ ලස්සන කෝපයක් හම් වෙනවා කියන්නේ පැවිද්දන්නර නෙමෙයි, ගිහි කෙනෙකුට වගේ හිතනවා. ලස්සන රත්තරන් පාට ලේබල් ගහලා මොනෝ හරි කියනකෝ, නැත්නම් අපේ නම ගහලා හොඳ ප්‍රින්ට් කරපු එකක් හම්බ වෙනවා කියන්නේ මොකද අපි ඔක් කරන්නේ? ඔක් කබඩ් එකක දාලා රකින්නෝ. නේ? ඒක බින්දෙන්න දෙන්නේ නැහැ. එහෙනම් හිතත් එහෙමම තමයි. නේ? කරන කුසලයට අපිට ප්‍රණීත වෙනවනේ, ඒකට වටිනාකම් වැඩි වෙනකොට. දැන් කෝපේ ගන්නකෝ, ඒකෙන් එන්නේ අකුසල් පැත්තට තමයි තණ්හා වැඩි වෙන එක තින්නේ. ඒක අනිත් පැත්ත. ඡන්දය කියන්නේත් එහෙම එකක් තමයි. තණ්හාවක් නෙමෙයි, කැමැත්ත දිනනකොට අතහරින්න කැමැත්ත. දැන් කෝපේ වෙන්නේ අල්ලා ගැනීම කැමැත්තනේ. ඒක අකුසල්. මේක අතහැරීම කැමැත්තක් තියෙන්නේ. මේක ප්‍රණීත වෙන්න 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 මොකද වැඩි අතහැරීමක් කරනවා. ආයෙ එන්න දෙන්නේ නැහැ. අකුසල් එන්න දෙන්නේ නැහැ. රාග ද්වේෂ මොහො එන්න දෙන්නේ නැහැ. ඇයි? අපිට තේරෙනවා මේක බොහොම ප්‍රණීතයි කියලා. සැනසීම වැඩි. එහෙම සැනසීමක් හම්බුනොත් අපි ආයෙ සිල් කඩන්නේ නැහැ. ඕක තමයි කතාව. ඒ කියන්නේ සෝවාන් වුණාට පස්සේ පන්සිල් කැඩෙන්නේ නැත්තේ ඒකනේ. සීලය පරිපූර්ණකාරී කියන්නේ ඒකනේ. ඇයි? සිල් කඩන්නේ හිතෙන්නේ නැහැ. මොකටද කඩලා? කැඩුවම් පාඩුයිනේ. අපේ තියෙන සැනසීම, ශාන්තිය, නිවීම නැති වෙනවානේ කියලා. එහෙමයි වෙන්නේ. කියන්නේ අපිට ඒ වැරදි වැඩ කරන්න හිතක් එන්නේ නැහැ. ඇයි? අපි නිවීම, ඒ සැනසීමට කැමති වෙලා, ඒ අතහැරීම තුළ අපිට හම්බෙන සැපේට, ඒ අතහැරීමෙන් හම්බෙන සැපේ බොහොම හොඳයි. නිර්ආමිසයි. ආමිසවලින් නෙමෙයි, ආමිසයෙන් සැපයක් නෙමෙයි අතහැරීම තුළ. ඒ සැපේ ඊටට ගොඩක්කල් පවතිනවා. බොහෝම ඇතුළත යහපතක්. ඕක දැක්කනම් කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ එකපාරක් දෙකක් ওই සාන්තව සැහැල්ලුව ඒක කරනවා නම්, නිවිලා සැනසিলা ඒක කරන්න ගත්තාම එක දවසක් දෙකක් ඊට පස්සේ යාට ওই සද්ද තියෙන පරිසරවල මහා බුදු පූජාවන් වලට යන්න හිතක්වත් දෙන්නේ නැහැ. එහෙම නැතත් ඔය ලෝකේ තියෙන ලංකාවේ තියෙන ප්‍රසිද්ධ තැන්වල ගිහිල්ලා මහා පිරිසක් ඉන්න තැන තියෙන්නේ. උදාහරණගත ශ්‍රීපාද යනවා, දළදා මාලිගාව, ওই තැන් පලාතකවත් යන්නේ. ඇයි? තමන්ට තේරෙන ඉවැ මොන සැනසීමක්ද, නිවීමක්ද, ශාන්තියක්ද? එයා යන්න ඕනොත් කොහේ හරි ධාතු චෛත්‍යයක් නැත්නම් සෙන ගඩුම් වෙලා බලලා නිදහස් වෙලාක සද්ද බද්ද නැති තැනකට තමයි යන්නේ. ඇයි? එයා දන්නව එයාට ඒ අරමුණු හම්බුනොත් රූප ශබ්ද ගන්ධ රස පහස හම්බෙන්න ගත්තොත් මොකද වෙන්නේ? එයාගේ හිත බිඳින්න අවස්ථාවක් තියෙනවා. මොකද කාමාචර කුසලයෙන් ඉන්නේ. ඒ පරිසරේ එයා දන්න අගෝචරය කියලා දැන්. ඒක ගෝචරය නෙමෙයි. එයා එතකොට බස් වල සෙනඟ පිළිලා මහා වන්දනන් අඩ එක යන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඇයි? මහා පිරිසක් එක්ක ඕක කරන්න ගියාම එයාට ඒ සැනසීමෙන් එක කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ එහෙම වන්දනා ගමන් යන්නෙත් නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම බලනවා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඇයි? ඒ සැපේ කැඩෙනවා බාහිරීත විසිරුණොත්. බාහිරීත විසිරෙන්නේ කොහොමද? පංචකාම ගුණයත් එක්ක. ඒ අකුසලේ බවට පත්තරේ කුසලේ බිඳලා අකුසලයට යනවා. එතකොට එතකොට එයාගේ නිවීම, සැනසීම, ශාන්තිය, සැහැල්ලු ඔක්කොම ඉවරයි. ඒකයි මම කියන්නේ, අද ලෝකෙට ධර්මය උගන්වනවා නම් ඒ සැනසීම උගන්වන්න ඕනේ. නැත්නම් සද්දයක් කුසල් කියලා හිතාගෙන ඉන්නේ, හොයේ සද්ද කරනවා. නැත්නම් රූප වඹනවා, දන්න જાති ඔක්කොම වඹනවා, රට වටේ හැම තැනම පිළිම වඹනවා, අරව කරනවා, මේව කරනවා. ඕනෑවට වඩා වැඩිය සීමාවක් නැහැ. අසෝල්ට ලයි හන්දිවලයි හැම තැනම එකට තියෙන ගෞරවයක් නැති වෙලා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, මුලින්ම ධර්මයක පින්වන් පාපු තැන, එහෙම ධාතු චෛත්‍ය හදන්න කියලා. ඒවා අනුකරණය කරලා හැමෝටම ඉන්දියාවට යන්න බැරි හින්දා ඒක පන්සලක තියෙන එක හොඳයි. නමුත් දැන් බැලුවාම 80 මහා ශ්‍රාවකයෝ කියලා 500 ශ්‍රාවකයෝ කියලා තවට 1250 කට ශ්‍රාවක සන්නිපාතයක්. ඕකත් හදනවා. මම බැලුවම් පාරවල් ලයිනෙත් තියෙනවා. මම දැක කන කඩයක් ඉස්සර හනුත් යනවා. ඒ කඩේ ළඟින් දැන් පටන් ගන්න මේ ළඟ දවසක් දැක්ක එහෙම එකක්. අන්තිමට ගරුත්වේ නැති වෙලා කපුටු බෙටි ගහනවා ඇති, ජරා වෙනවා ඇති. ඔහි මොන හරි කරගන්න කවුරු හරි හිතන ලොකුම පිළිමේ හැදුවොත් ඊට වඩා ලොකුයක් හදන්න කොහොමද කියලා කල්පනා කරනවා. එදා ඉඳලා හැම වෙලාවම ගැටුණු සිත නැත්තම් තණ්හාව, ඒ කරන්නේ ලෝභකමට. ඒකයි නිදහස සැනසීම. මේ නිදහස සැනසීම නැති වෙලා ගිහිල්ලා ඉතින් බලන්න අන්තිමට කුසල් කියලා කරලා තියෙන්නේ බොහොම දේවල් අකුසල්. එහෙනම් මේ කුසල් සිත ඉගෙන ගන්න ඇයි අපි යම් කුසලයක් කරනකොට ඔය විදිහට කරන්න ඕන. ඒකට හිත බිඳෙන්නේ නැති වෙන්න නම් කරන්න ඕන ඒ කුසලයට කැමැත්ත තියෙන්න ඕන හොඳට. නේ? කැමැත්ත එන්නේ කොහොමද? ඒකෙන් අපිට දැනෙන්න ඕන අපිට ලොකුම ලාභයක් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ සාන්දිට්ඨිකව දැනෙන්න ඕන මේ වෙලාවේ දකින්න අපි. අපේ නිවීම, සැනසීම, සැහැල්ලුව ඒ කුසලයත් එක්ක හම්බ වෙන දේවල් ටික දැක්කහම එනම් ලෝභ දේශ මොහොතින්ද අපි කොච්චර දුක් විඳිනවද කියලා තේරුම් ගන්නවා. අන්න එතකොට අපි ඒ කුසල් සිතේ තව තව ඉන්න කැමති වෙනවා. ඒක නැවත නැවත සිහි කරනවා. මුලින් අපිට හිතලා සිහි කරන්න වෙනවා, ප්‍රයෝගය යොදන්න වෙනවා. හැබැයි ටික කාලයක් කරන ප්‍රයෝගය සංසිඳෙනවා. ඒක පුරුද්ද බාටපත් වෙනවා. ඒ නිවීම සැනසීම. එතකොට ඒක ජීවිතේ බාටපත් වෙලා. අන්න එයාට ලෝකෝත්තර ධහමකට යන්න පුළුවන්. එහෙම නැත්නම් උත්තරී මනුස ධම්ම සමත විදර්ශනා කරන්න පුළුවන්. ඇයි? එයා කාමාවචර මට්ටමේ නෙවිලා නැත්තම් මනුස්සකම හදාගෙන. එයා ගැති මනුස්සයන්ට හානි වෙන්නේ නැහැ. සත්තුන්ට කාටවත් හානි කරන්නේ නැහැ. එයා දන්නවා එයා කුසලෙන් අතහැරලා නැත්තම් පන්සිල් රකින්නවා. අනික් හැම වෙලාවම يعني පන්සිල් වල පිහිටලා එයා කුසල් කරනවා හරියට ගත්තොත්. ගිහි ගෙදර ඉන්න කෙනෙක් නම් හාමුදුරුවන් නම් උපසම්පදා ශීලයේ හරි සාමණේර ශීලයේ පිහිටලා සමත විදර්ශනා වඩනවා. අර කෙනා පංචශීලයේ මත පිහිටලා එයා කුසල් කරනවා. මොකද පංචශීල් පද කඩන්න හිතක් එන්නේ නැහැ. කැඩුවේ ගමන් එයා දන්නවා යට එන පීඩාව. අර තීචන වීම, සැනසීම, සැහැල්ලුව, මෘදු බව, මෙලෙක් බව, ඒ වගේ තමයි ශාන්තිය, සෘජු බව නැති වෙලා, කර්මන්නේ බව නැති වෙලා, හිත දරත වෙලා, කය දරත වෙලා, රළු වෙලා, ඒ පීඩාව මූණ පව අතපය පව දරඳඩු වෙලා, තදගතියටපත් වෙලා, අර තීචන නිවීම, සැනසීම නැති වෙලා ගිහිල්ලා. ඉතින් එයා අරක තේරුම් ගත්තාම එයා කැමැත්ත තවත් වැඩි වෙනවා. ඇයි? අනේ මේක ෂෝක්නේ. මෙහෙම ඉන්නේ කොච්චර සැනසීමක්ද කියලා. මේ සැනසීමට එයා පොඩ්ඩක් කැමති වෙනවා. ඒකයි මං කිව්වේ ඒකත් එක්ක ඒකෙත් අනිත්‍යයත් බලන්න කියලා. හැබැයි එහෙම සැනසීමක් හම්බුනොත් අපි ආපහු වැරදි වැඩ කරන්නේ නැහැ. අද ප්‍රශ්නේ ලංකාවේ බහුතරයකට එහෙම සැනසීමක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. ලංකාවේ තියා කොහෙවත් බෞද්ධයන්ට ඒක තමයි ප්‍රශ්නේ. අපි රැල්ලට කරනවා. අපි ධර්මය කරා කියලා මොන හරි දෙයක් කළා ලෝකෙට පෙන්වන්න කරන්නේ. ගම් පැත්තේ පඩි පෙළක් තියෙනවා. හැම පඩියකම මේ උපාසිකාව කරේ මේ පඩිය, මේ උපාසිකාව මේ පඩිය, ගල් පඩි හැම එකම කොටලා. පඩිය හදපු එක කුසල්, අර ටික අකුසල්. මාන්නේ ලොකුකම පෙන්වන්න, ආඩම්බරකම් පෙන්වන්න, ඔක්කොම අකුසල්. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. මේ අර අන්තිමට ඒ කුසලයේ අතර අකුසල් ගොඩාක් රැස්වලා මොන සැහැල්ලුවක් ශාන්තියක් තියෙනවද දෙකේ? චූටි හීනයි. අන්නේ හින්දා අපි ඉගෙන ගන්න ඕයි කුසලයේ බාධ වෙන ටික නොකරන්න. ධර්මදේශනාවල වුණත් එහෙමම තමයි. අපි තමයි දායකත්වය, අපි තමයි සංවිධානය කරේ කියලා, අපි තමයි මේවා කරන්න කියලා සංවිධානය කළා. ධර්ම දානයකට මිනිස්සුන්ට යහපතක් කරන්න උදව් කරන එක හොඳයි. හැබැයි ඒක කියලා තමන්ගේ නම බෝඩ් ගහගන්න එක, නම කියව ගන්න හදන එක, නම පෙන්වන්න හදන එක, නැත්නම් අපි මූලිකත්වය ගත්තා කියලා ලෝකෙට පෙන්වන්න හදන එක, ඒක කුසල් නෙමෙයි. ඒක අකුසල්. ඒ ඔන්න ඔය දේ දකින්න. ඒ කියන්නේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. අපිට හිතෙන්නේ නැහැ කුසලයක්ම තමයි කියලා අර ටික කරානේ අපි කියලා. දානයක් දෙනකොටත් එහෙමයි. අපි දන් දෙන්න ඕනේ. ගිහියනේ හාමුදුරුවනක් දන් දෙන්නේ නැහැනේ. දෙන්න දානයක් නැහැනේ අපිට. පින්ඩපාතේ ගිහිල්ලා මොනව හරි කරොත් තමයි. ගිහියා දානයක් දෙනකොටත් දැනගන්න ඕනේ මේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි, අපේ කොජ්ජංග භාවනා වෙනුවෙන්, නැත්නම් අපේ නිවන් මඟ වෙනුවෙන්, අපේ සැනසීම වෙනුවෙන් චිත්ත පරිෂ්කාරයට, චිත්ත අලංකාරයට දන් දෙන්න ඕනේ. ඔන්නෝ විදිහට දෙන දාණය තමයි මහත්ඵල මහානිසංස. හැම කුසලයක්ම හොඳට මතක තියාගන්න මේ ශාසනයේ චිත්ත පරිශකාරී චිත්ත අලංකාරයට අවසානයේ කියන්නේ මොකද්ද? හිතට උපකාරයක් වශයෙන් සිත අලංකාර කරන්නේ කොහොමද? හිතට යහපතක් සැනසීලා නිවිලා කවදා හරි දවසක් සම්පූර්ණ නිවීමටපත් වෙනවා. ඒකට කියනවා පරිනිර්වාණය කියලා. එතෙන්ට එනකන් ඒක තියෙනවා. හොඳයි, තව මොනවද අහන්න
තියෙන්නේ? සන්නද සෝමනස් සාගත සිතයි උපේක්ෂා සාගත සිතේ නොයි හොඳම එක මොකද්ද?
ඇත්තටම අපිට හිතෙන්නේ දුකට වඩා උපේක්ෂාවට වඩා සැප හොඳයි කියලානේ. නෑ, ඇත්තටම ගත්තොත් දුකට වඩා සැප හොඳයි, සැපට වඩා උපේක්ෂාව හොඳයි. උපේක්ෂාව කියන්නේ නොසැලෙන බවනේ. ඔක්කොම අතහැරියාම දැනෙන දේ හිතන්න බලන්න. දැන් රහතන් වහන්සේ වට්ටපත් ඒක. يعني පළවෙනි ධානයේ ප්‍රීතිය සුඛය තිබුණාට දෙවෙනි එකෙත් තිබුණාට තුන්වෙනි එකේකට ප්‍රීතිය නැහැ. හතරවෙනි එකේකට සම්පූර්ණ උපේක්ෂාව. ඒක ප්‍රණීත හැබැයි. සතුටත් සංකතේ කියන්නේ කරදරයක්මනේ. ඒ ටිකත් අතාරිනවා. ඒ කියන්නේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියන තියෙන ඕන දුක සැප. නින්දා ප්‍රශංසා. ලාභ අලාභ යසයස. ඕකටනේ හෙලෙන්නේ. දැන් ඔක්කොම අතහැරලා ඉන්න කරාට මොකටවත් හොලව ගන්න බෑ නේද? ඒක තමයි සනසීම. ඒක උපේක්ෂා සාගතුනොත් ප්‍රබලයි. නැත්තම් ලෝකේ අපි හිතන්නේ හැම වෙලාවෙම සෝමනස් සාගත ප්‍රබලයි කියලා. නෑ, උපේක්ෂාව ප්‍රබලයි.
මෙම ධර්මදේශනාවල වීඩියෝ පාඩ සඳහා අපගේ මජ්ක්‍ධිම පාටිපදා YouTube නාලිකාවිත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.